නිදහස් 13 වසරේ 4 වෙනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන. නිවැරදිව මිනිසෙකු විසින් ඒ විමුක්ති සංඥාව සම්මාදිට්ඨිය මනසට අනුගත කරගත යුතුයි. මේ වචන කියන්නේ බොහෝම අහිංසක දෙයක් කියලා අපි මතක් කරනවා. වචනේ කියන්නේ හරියට කණුවක් වගේ. ඒ කණුවේ ඕනම කෙනෙකුට ගිහිල්ලා සුදු හරකෙක් බඳින්න පුළුවන්. රතු හරකෙක් බඳින්න පුළුවන්. කළු හරකෙක් බඳින්න පුළුවන්. ඒ වගේ වචනය කියන එකටත් ඕනම කෙනෙකුට ඕනම නිර්වචනයක් දෙන්න පුළුවන්. මම දෙන නිර්වචනය නෙමේ තව කෙනෙක් දෙන්නේ. තව කෙනෙක් දෙන නිර්වචනය නෙමේ තවත් කෙනෙක් දෙන්නේ. පැහැදිලි නේද? එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා, මොකද්ද නිවැරදිම නිර්වචනය කියලා. නිවැරදිම නිර්වචනය වෙන්න ඕන තමන්ගේ අධ්‍යාත්මයේ නිවැරදි වෙන නිර්වචනය. තමන්ගේ ජීවිතයේ තියෙන වැරදි දෘෂ්ටි නිවැරදි දෘෂ්ටි බවට පත් වෙන, දුක්ඛ දෝමනස්යන් සංසිඳ වෙන, ලෝභන් ද්වේෂ මෝහ ආදී අකුසල ධර්මය දුරු වෙන, ජීවිතේ නිවි සැනසෙන මාවතකට යම් නිර්වචනයක් වේද, එය තමයි නිවැරදිම නිර්වචනය. ඒක මගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්බුද්ධ වචනය ඔබට මතක් කළේ. එහෙම අප මතක් කිරීමට හේතුව තමයි මේ වෙනකොට පුහුදුන් අය අතින් දහම් පොත්පත් ලියවෙන්න පටන් ගත්තට පස්සේ, පරිවර්තන පටන් ගත්තට පස්සේ, එදා ඉඳලම තියෙන පින්තුන්ගේ මාර්ගඵල සහ රහතුන් වහන්සේලාගෙන් දුරෙන් දුරවන පුහුදුන් සංකල්පමයි පැතුරුනේ. පුහුදුන් කෙනෙකුට රහතුන් ගැන ලියන්න බෑ, හිතන්නවත් බෑ. හිතන්න හරි පුළුවන් මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට පමණයි. මොකද ඔහු ආර්ය භූමියේ ඉන්නේ. ඒත් 100%ක් නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයක හිතීමේ අයිතියකුත් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. පුහුදුන් කෙනෙකුට කිසිසේත්ම හිතන්නවත් බෑ ලෝකෝත්තර විශ්ේ ගැන. ඒක අපි මතක තියාගන්න ඕන හොඳින්ම. එනිසා පුහුදුන් භාවයේ ඉන්න කෙනෙක්ගෙන් ගන්න උපදෙස්, මම් මුලා වූවෙකු මම් මුලා වෙච්ච කෙනෙක්ගෙන් පාර අහනවා වගේ වැඩක්. එනිසා ඒ මම් මුලාව දුරු කරගත්ත කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට ඒ මම් මුලාවෙන් නිදහස් වෙන්න. නමුත් අද බොහෝම ප්‍රචලිත වෙලා අදහසක් තියෙනවා, මේ සත්‍ය අවබෝධ කරගත්තාම ඒව කියන්නේ, ඒව හංගගෙන ඉන්න කියලා. ඒ වගේ කතා ප්‍රවෘත්ති පවා ගොඩ නැගෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල. ඇත්තෙන්ම ඍජුව මට සත්‍ය අවබෝධය කියලා කීමට පෞරුෂයක් නැතිකම නිසාමයි. ඇයි කිව්වොත් එහෙම ප්‍රශ්න කරනවනේ, අභියෝග කරනවනේ, ඒක තියෙනවා. ඒ නිසා ඒ අඥාන තරකයට වාදයට එකතු වෙන්නේ නැතුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් ගැන සැලකිල්ලකුත් නැතුව මම කියනවා, ඕනම ප්‍රශ්නයක් අහන්න, ඕනම තර්කයක් ගොඩනගන්න, මම මේ කියන දහම සත්‍ය අවබෝධයෙන්ම පළවෙනි මාර්ගඥාන දර්ශනයෙන්ම සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ඒ ආර්ය භූමියේ ආර්ය ගමනේ සිටගෙන පිහිටා කතා කරනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. එතකොට ඒකේ වාසිය තියෙන්නේ මට නෙමෙයි ඔබට. මට වාසි ලබන්න ඕන නම් ලාභ සත්කාර හරි කීර්ති ප්‍රශංසා හරි ලබන්න එහෙම වෙන්න පුළුවන්. නළුවෙක් වුණාම ව්‍යාපාරිකයෙක් වුණාම ඒක කරන්න පුළුවන්. හොඳයි පින්නතුනේ, බුද්ධ ශාසනය අධ්‍යාත්මික දර්ශනයක්. ඒ අධ්‍යාත්මික දර්ශනය උදා කරගන්න වැඩ පිළිවෙල මා ඔබට කියන්නම්. හොඳින් විමසන්න, හොඳින් නුවණින් ඔබ එය දකින්න. බුදුරජාණන් වහන්සේ මමත්වයට උපදෙස් ලබා දුන්නු මමත්වයෙන් මිනිස්සුන්ගේ වැඩ ගතිපු කෙනෙක් නෙමෙයි. සංකල්පවල හිර වුණු මිනිස්සු තවත් සංකල්පයක හිර කරන්න කල්පනා කළේ නැහැ. දෘෂ්ටිවල හිර වෙච්ච මිනිස්සු තවත් දෘෂ්ටියක් ගෙනල්ලා හිර කරන්න කල්පනා කළේ නැහැ. වචනවල හිර වෙලා ඉන්න මිනිස්සු තවත් වචන ටිකක් දාලා, අමුතු වචන ටිකක් දාලා වචනවලම මිනිස්සු හිර කරන්න කල්පනා කළේ නැහැ. මගේ බුදුහාමුදුරුවෝ විවිධ ක්‍රියාවන් වල කර්මවල යෙදිලා ඉන්න මිනිස්සු තවත් කර්මයක් ගෙනල්ලා දාලා, ක්‍රියාවක් ගෙනල්ලා දාලා, බන්ධනයක් ගෙනල්ලා දාලා, ඔය බන්ධනේ නෙමෙයි, ඔය පිළිවෙත නෙමෙයි, මෙන්න මේ පිළිවෙත හරියි කියලා කටයුතු කරන්න උත්සාහ කළෙත් නැහැ. විවිධ ජීවන රටාවන් වල ජීවත් වෙන මිනිස්සුන්ට ඔය ජීවන රටාව නෙමෙයි හරි ජීවන රටාව, මේ ජීවන රටාවයි කියලා මේ මමංකාරයේ ජීවිතයක්ම මිනිස්සෙකුට වෙන් කරලා දුන්නේ නැහැ. එක එක උත්සාහයන් වල යෙදිලා ඉන්න මිනිස්සුන්ට ඔය උත්සාහය නෙමෙයි, නිවැරදිම උත්සාහය මේ උත්සාහයයි කියලා උත්සාහයක් පෙන්වන්න උත්සාහ කළෙත් නැහැ. විවිධ සිහියවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට ඔය සිහිය නෙමෙයි, මෙන්න මේ සිහිය තමයි හොඳ කියලා සිහියක් පෙන්වන්න උත්සාහ කළෙත් නැහැ. විවිධ සමාධීන් වල ජීවත් වෙන මිනිස්සුන්ට ඔය සමාධිය නෙමෙයි, මේ සමාධිය තමයි හොඳම සමාධිය කියලා පෙන්වන්න උත්සාහ කළෙත් නැහැ. එහෙත් බුදුදහමෙත් තියෙනවා පින්නතුනි, දිට්ඨිය, සංකල්පයක්, වචනයක්, කම්මන්තයක්, ආජීවයක්, වායාමයක්, සතියක්, සමාධියක් තියෙනවා. හැබැයි ඒවා සම්මා. සම්මා කියලා කියන්නේ සමනය වූ, සංසුන් වූ, දුරු වූ, විමුක්ති වූ, නිදහස් වූ, හාත්පස නිදහස් වූ, කිසිවක්ම නැති, ශූන්‍ය නොවු, යමක්ද නැති අපූර්වතම ස්ථානය. එය ඥාන දර්ශනය. ඔබ නුවණින් එය දැකිය යුතුයි. ඔබ නුවණින් එය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. අන්න එයටයි පින්නතුනේ සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ තවත් දෘෂ්ටියක් නෙමෙයි. දැනට අපිට තියෙන ජනප්‍රිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තව දෘෂ්ටියක් තමයි පෙන්වලා දීලා තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒ දෘෂ්ටි වැරදි, මේ දෘෂ්ටි හරි කියලා. සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ එයාට හරි වැරදි දෘෂ්ටි දෙකම නැහැ. එයාට තියෙනවා තත්තාකාරයේ දර්ශනයක්. ඒ ඒ මොහොතේ ඒ ඒ ක්‍රියාවලියේ ඒ ඒ ස්වභාවය දකින්න පුළුවන්. ඒ කියන්නේ අර කරක් තිබුණාගේ කරේ බැඳ වගේ බඩු මල්ලක් ඇදගෙන යන සංකල්පයක්, දෘෂ්ටියක් ඇදගෙන යන හරකෙක් නෙමෙයිනේ. පුහුදු වුණ අය හරක්. එයාගේ කරේ පටවන ආගම, ජාතිය, වර්ගය, සංකල්පය ඔක්කොම ඇදගෙන යනවා. මොකද කිව්වට කියලා තියෙන නිසා. කිව්වට ඇදගෙන යනවා. ඇහුනට හිතුනට එයා ඇදගෙන යනවා. නමුත් මේ සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. එයා කිසි දෙයක් ඔළුවේ ඇදගෙන යන්නේ නැහැ. කිසි දෙයක් ඔළුවේ ඇදගෙන යන්නේ සියලු බර බිමින් තිබ්බ කෙනෙක්. ලෞතර බුදුරජාණන් වහන්සේ අපූර්ව දේශනාවන් පවත්වනවා. බොහෝ දෙනා අහනවා සයින්හන්සේ ඊට කලින් දවසේ සූදානම් වෙනවද දේශනාවට? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං එහෙම සූදානම් වෙන්නේ නැහැ. එහෙම සූදානමක් නැහැ. එතෙන්ද ගියාට පස්සේ එවලෙම කල්පනා කරලා අදට කියන්න සුදුසු දේ කාරණේ පිළිබඳව දැකලා මනුස්ස සිත බලලා පරිසරය බලලා එතෙන්ට සුදුසු දේ මම කියන එච්චරයි. අපි සංකල්පවල නොයෙකුත් විදියට හිර වෙනවා. භාවනා සංකල්ප තියෙනවා, ආගමික සංකල්ප තියෙනවා, දෘෂ්ටි තියෙනවා, නොයෙකුත් දේවල් වල අපි සිර වෙනවා. නමුත් අපි මතකේ තියාගන්න ඕන සියලු සංකල්ප වලින් ඉවත් වීම තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. සංකල්පයක් කොහෙද තියෙන්නේ? මමත්වය තුල. දෘෂ්ටියක් කොහෙද තියෙන්නේ? මමත්වය තුල. දැන් මම කියලා අපි කතා කරන නාම මාත්‍රයේ යටතේ තියෙන්නේ සංකල්පයක්. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම මෙහෙම කෙනෙක් කියලා සංකල්පයක්. එතකොට අපිට ඕන මොකන්ද? සංකල්පයෙන් තොරවන්න. එහෙනම් සංකල්පයෙන් තොර වූ ගුණය ඔබ දකින්න. යදා පඤ්ඤාය පස්සති නුවණින් දකින්න. නුවණින් ඔබ මේ මොහොතේම සොයන්න ඒ සංකල්ප වලින් තොර වූ අපූර්වත්වම දහම. දෘෂ්ටි වලින් තොර වූ ඒ අපූර්වත්වම දහම සොයන්න. එයයි ඔබේ ගවේෂණය, එයයි ඔබේ මාර්ගය. මේක මාවතක් නැති මාවතක්. දිශාවක් නැති මාවතක්. ලෝභ බිහි වූ අපූර්වත්වයේ මාවතක්. ආකාශේ පදන්නත්තේ සමනෝ නත්ති බාහිරේ. ආකාශේ පාද සලකුණු නොහිටන්නාසේ ශ්‍රමණ භාවයේ කියන තැනත් සලකුණු නැත. ඒ කියන්නේ දෘෂ්ටි නැත, සංකල්ප නැත. සලකුණු යනු දෘෂ්ටි සංකල්ප. නමුත් පුහුදුන් කෙනෙක් මේ විග්‍රහ කළොත් ඔය දේ නොවන බව මා හොඳින්ම දන්නවා. මාද පුහුදුන් කල විග්‍රහ කළේ මෙසේ නොවන බවද මා දනිමි. මෙසේ නෙමේ, අපිත් අර තිබුණ විදියටම තමයි, පොතේ තිබ්බ විදියටම තමයි ආර්ය භූමියට පත්වන තුරු පැහැදිලි කළේ. දැන් තථාගත දර්ශනයේ පෙනෙද්දී මට බොරු කියන්න බෑනේ. ඒ නිසා නෙවැරදි විග්‍රහයයි මේ කරන්නේ. ඒ විග්‍රහය තුළ බලන්න ඔබට ලෝභ, ද්වේෂ, මෝහ දුරු වෙලා, සංකල්ප දුෂ්ටි දුරු වෙලා, සම්මා දිට්ඨියට සම්මා සංකප්පයට පාත්‍ර වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටන ගුණයක් ඇති වෙනවද? එහෙම නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ ගුණයකට වැටෙනවද කියලා බලන්න. ඔබ අලෝභ, ද්වේෂ, මෝහ ගුණයකට වැටෙනවා නම් ඒ විග්‍රහය, ඒ දේශනය ඉතාම හොඳ දේශනයක්. එහෙමනම් අපි නිරන්තරයෙන්ම පාද සටහන් පිහිටන මාර්ගවලයි ගමන් කළේ. ඒක තමයි ලෞකික මාර්ගය. හැමෝගෙම ඔළුවේ එක එක අච්චු තියලානේ තියෙන්නේ මේ වෙනකොට. ආගමික අච්චු, ඊළඟට නොයෙකුත් නොයෙකුත් අච්චු තියලයි තියෙන්නේ. මේ අච්චු මොකක්වත් නැහැ. ආකාශේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. ශ්‍රමණය මොන වගේද කියලා නැහැ. ශ්‍රමණය කොහෙද ඉන්නේ කියලා නැහැ. ශ්‍රමණය ඉන්න තැනක් නැහැ. ශ්‍රමණය ඉන්න තැනක් නැහැ. ශ්‍රමණය ජීවත් වෙන තැනක් නැහැ. කොහොමවත් නැහැ. කොයි වගේද? පා සටහන් නැහැ වගේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම සත්‍ය අවබෝධ වුණාට පස්සේ මේ සත්‍ය අවබෝධ වූයේ මටයි, මේ අවබෝධ වූ සත්‍ය මාගේ, මේ සත්‍යක්මයි කියලා කියන්නටත් වෙරදරන්නේ නැහැ. එහෙම කියන්නටත් අවශ්‍ය වන්නේද නැහැ. නමුත් අන්‍ය අයගේ ලෝක අවබෝධය සඳහා මන් මෙන්න මෙවන් වූ සත්‍යක් අවබෝධ කරගෙන ඇතැයි ප්‍රකාශ කළද යුතුය. මොකද සම්මා සම්බුද්ධ භාවයේ මුලින්ම ප්‍රකාශ කළේ බුදුහාමුදුරුවෝ. නැත්තම් බාර ගන්න බැහැ මේ කටයුතු. මේ මිනිස්සු කල්පනා කරන්නේ නැහැනේ මම සත්‍යයක් අවබෝධ කරගත්තා, ඒ සත්‍ය දකින්න කියලා. ඒක මමංකාරයෙන් කරන ප්‍රකාශයක් නෙමෙයි. දැන් ඉහත කිව් කාරණේ යම් කිසි කෙනෙකුට අදහසක් ආවනම් ඕන නෙවෙරදි කරගන්න පුළුවන්. ඒක මේ තමන්ට මොනවා හරි ලබා ගන්න කිව් කරන කතාවක් අත්හරි බබලෙන්න කියන කතාවක් හරි නෙමෙයි. ඉතින් ස්වභාවයෙන් මිනිස්සු ඒකට ගරු කරන ගුණයක් තියෙනවා. ඒත් ඒකට ගෞරවය විතරක් පිරිනමන අය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. ඔබ පැහැදිය යුත්තේ ධර්මයටයි. මොකද මා නියම විදියට හඳුනගන්නේ ධර්මයේ දකින්න කෙනෙකු පමණයි. අනිත් අය හඳුනගන්නේ පිටින් මාව. ඒක වැඩක් නැහැ. ඒක ඉක්මනින්ම බිඳෙන කැඩෙන වෙනස් වෙන මනසක්. ධර්මයෙන්ම හඳුනගත්තොත් එහෙම ධර්මය නොවනස් වෙනවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකත්වයේ අවබෝධයද නොවනස් වන ගුණයකට පාත්‍ර වෙනවා. ඒ නිසා ඔබ හඳුනාගත යුත්තේ දහමයි. දහම යනු කවරක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදි දිසානතියෙන් අපි ඒක ගන්න ඕන. නැත්නම් අපි දහම් පාසල ඉගෙන ගත්ත ප්‍රමාණය මදි නිවන් දකින්න. එහෙමනම් මේ දෘෂ්ටි වලින් නිදහස් වූ පාදන ආකාශේ පදන්නත්ටි. ආකාශේ පාදන දෘෂ්ටි නෑ. ආකාශේ පදන්නත්ටි සංකල්ප නෑ. සංකල්පයක් කියන්නේ පාසටහනක් වගේ එකක්, ලාංඡනයක්. ආකාශේ පදන්නත්ටි වචන නෑ. වචන කියන්නේ පාසටහනක්, පාරක්, අඩියක්. අකුරෙන් අකුර තියෙන්නේ හැඩයක්. හැඩයකට නෙමෙයි අඩියක් කියලා කියන්නේ. පාසටහනක් කියන්නේ හැඩයකට. සලකුණකට තමයි කියන්නේ පාසටහන. ඒ පාසටහන බල්ල තමයි අපි කියන්නේ මේ කුරුල්ලෙක්, මේ සිංහයෙක්, මේ ගවයෙක්, මේ අලියෙක් ගිය පාරක් කියලා. එතකොට මොනම හරි විදියකින් ගලාගෙන යන දෙයක් මෙතන නැහැ. මොනම දෘෂ්ටියක්වත් නැහැ, මොනම සටහනක්වත් නැහැ. බලන්න, ඉතාම සරල වචන යොදාගෙන ඉතාම ගම්භීර දෙයක් තමයි පින්නතුනේ දේශනා. එවලෙම අනාගාමි ඵලයට පාත්‍රෝ. ඉතින් ඒ විදියට ධර්මයේ ස්පර්ශ කරන්න නැතුව අපි මේව තේරුම් අරගෙන හරියන්නේ නැහැ. මේව තේරුම් කරගෙන හරියන්නේ මෙහෙම කියලා කිව්වේ මේ අපි කියන විදිය නෙමෙයි, අර වෙන වෙන විදිවලට තේරුම් අරගෙන තියෙන එක. වචන මොකවත්ම නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝත් එක්ක තර්ක කරන්න උන්වහන්සේ නියඳ වෙන්නේ. නිවැරදි තර්කයක් කරන්න ඕ ධර්මානුකූලව ඊට උපදෙස් ලබා දෙනවා. නිකම්ම නිකම් වචන නාස්ති කරන්නේ, කාලය නාස්ති කරන්නේ, අර දේශපාලන තර්ක වගේ තර්කවලට આવුත් නිහඬ වෙනවා. ඇයි? ඒගොල්ලන්ට ඕන මේ ධහම තේරුම් ගන්න නෙමෙයි, බුදුහාමුදුරුවෝත් එක්ක රණ්ඩුවක් ඇති කරගන්න. ඉතින් බුදුහාම අපිට උනත් වෙනුනොත් මේ මෙයා ප්‍රශ්න අහන්නේ මේ අපිව පටලවන්නයි, මෙයාගේ පරමාර්ථයේ තියෙන්නේ මේ රණ්ඩුවක් ඇති කරගන්නයි, අනවශ්‍ය ප්‍රශ්නයක් හදාගෙන අනවශ්‍ය උත්තර ටිකක් අපේ කටින් අරගෙන අපිව චරිත ඝාතනය කරන්නයි කියලා අපිට තේරුනොත් අපි ඒවට උත්තර නොදී සිටීම වැදගත්. වචන කියන්නේ පා සටහන. වචනයක් කියන්නේ සටහනක්නේ. ඒ සටහනට මොළයේදී සංවේදීතාවයක් අපි පුරුදු කරනවා. ඊට පස්සේ ඊට අනුව චලනය වෙන්න පටන් ගන්නවා. දැන් ඉංග්‍රීසි භාෂාවට අනුව චලනය වෙන්න තමන්ගේ මොළයේ ශෛල පුරුදු කළේ නැති වුණොත් එයාට ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැහැ. හින්දි භාෂාවට අනුව චලනය වෙන්න තමන්ගේ මොළයේ හුරු කරේ නැති වුණොත් ඉංග්‍රීසි භාෂාවට හින්දි භාෂාවට චලනය වෙන්නේ නැහැ. ඒ භාෂාවක් කියලා කියන්නේ චලනය හුරු කිරීමක්. එතකොට මේ භාෂාව කියන එක වාචික පමණක් නෙමෙයි රූපමය මාධ්‍යයෙන් උනත් භාෂාවල් තියෙනවා. දැන් අපි තිතක් ප්‍රශ්නාර්ථ ලකුණක් කියලා අපි කතා කරද්දී කියන්නේ නැහැ නේ වචනයක් කියලා තිතක් කියලා කියන්නේ නැහැ නේ. නමුත් ඒක ලිවීමේදී අපි භාවිතා කරන එක වචනයක් නෙමෙයි. නමුත් සංඥා මාත්‍රයක් තුලත් අපි තුල සංඥා අවදි කරනවා. දැන් මේ වාක්‍ය මෙතනින් ඉවරයි. දැන් අලුතෙන් ආය වාක්‍යයක් පටන් ගන්නවා කියලා. ඒ සලකන වලින් කරන්නේ වාචිකව නැති වුණත් දෘශ්‍ය මාර්ගය හරහා ඒත් වාචික ස්වභාවයක්. මෙතනින් ගලාගෙන එන්නේ වාචික ස්වභාවය. ශබ්ද වලිනුත් තියෙන්නේ එහෙමයි. විවිධ ශබ්ද වලින් මේ චලනය කරන්න පුළුවන්. කම්පණය කරන්න පුළුවන් අදහස් තියෙනවා. ඒ වගේම ස්පර්ශයේ හමු වෙනුත් අපිට යමක් සංඥාවක් දෙන්න පුළුවන්. කවුරු හරි අවහිර තැනක ඉන්නකොට අපි එයාගේ කොන්දට අත තියලා පොඩ්ඩක් කතා බහක් තියෙනවා නම් කොන්දට පොඩ්ඩක් තට්ටු කළාම එයා ඉඩ දෙනවා. ඒක ස්පර්ශයේ තුලනුත් වචනයක් දෙන්න පුළුවන්. කෙසේ හෝ අපි කරන්නේ මේ සඤ්ඤා මොලේ අවදි කරනවා. ඒක පුරුදු වෙලා තියෙන විදියට හොඳ විදියට අවදි වෙනව, නරක විදියට අවදි වෙනව, මධ්‍යස්ථ විදියට අවදි වෙනව. ඒකයි. ඕනම් බොහොම කරුණාවන්ත හිතන විදියට තට්ටුවක් දාලා එහාට යන්න කියන්නත් පුළුවන්. අරයට තරහ යන විදියට හයියෙන් තට්ටුවක් දාලා යන්නත් පුළුවන්. වචනත් එහෙමයි. එහෙමනම් අපි වචන නැති තැනක මොනතරම් සොඳුරු බවක් තියනවද? මේක දර්ශන ඥානයක් ප්‍රතිපත්තියක් නෙමෙයි. දර්ශන ඥානයක් කිසිම ප්‍රතිපත්තියක් නෙමෙයි. රහතන් වහන්සේ නමක්, මාර්ගඵලලා වහන්සේ නමක් ඉන්න විදිය, ජීවත් වෙන විදිය කොහොමද කියලා අහුවොත් නෙළුම් පතක් වගේ. නෙළුම් පතක් ආයාසයෙන් ජීවත් වෙන්නේ නැහැ, ස්වභාවිකව ජීවත් වෙනවා. ස්වභාවිකව ජීවත් වන නිලුම්පතේ ස්වභාවය තමයි දිය නොරඳන ගතිය. ඉතින් මේ ඥාන දර්ශනය උදා වුණාට පස්සේ ආයාසයෙන් අමාරුවෙන් ජීවත් වෙන්න කිසි දෙයක් උවමනා නැහැ මේ. හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අර ආයාසයෙන් පාලනය කරන, කන්ට්‍රෝල් කරන මනසක් නැහැ. යාට අමුතුවෙන් සමාධි බිහි කරගන්න, අමුතුවෙන් පාලනය කරගන්න මොකක්වත් ඕනේ නැහැ. හරීම සෞම්‍ය මනසක්. ඒක ස්වභාවික පිහිටීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේක දකින්න කියලා කියන්නේ මොනවද? වචන නැති, පා සටහන් නැති තැනක් දකින්න. සංකල්ප පා සටහන් වැනි සංකල්ප නැති තැනක් දකින්න. දෘෂ්ටි නැමති පා සටහන් නැති තැනක් දකින්න. ඒකයි දැක්ම. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ශික්ෂණය. සීලය ආර්ය අෂ්ටාංග මාර්ගය. කම්මන්ත තමන්ට අනුන්ට අහිතක් පිණිස වෙන්නේ නැතුව අර තහනම් වෙළඳාම් පහ අයින් කරලා ඒ වෙළඳාම් කියේ මේ විදියට ජීවත් වීම හොඳ ප්‍රතිපදාව. ඒ ජීවන ප්‍රතිපදාවට අදාළව නිවන් ප්‍රතිපදාව තුළ තියෙන්නේ අපි එක එක කම්මන්ත මගින්, ක්‍රියාකාරකම් මගින් අපි හිතනවා නිවන් දකින්න, ජීවිතේ විමුක්තිය දකින්න. බුදුහාමුදුරුවෝ බැලුවනේ කසීන භාවනාවල් කළා, ආනාපාන සති භාවනාවල් කළා, ඔය ඔක්කොම ගලා අවසානේ බුදු වෙනකොටත් ආනාපාන සති භාවනා කළා කියලා සමහර අය කියන්නේ මොන බොරුද? දසබිම්බර මාරසෙනක සමග ඉඳුරන් පහ සමග මහා යුද්ධයක සමවැදුනා. ඒ යුද්ධෙන් දිනුවා මිසක් මේ නාහෙදියා හුස්ම දිහා බලන් ඉදී නෑ. ඒ බොරු නිර්වචන මේ පස්සේ විකෘති කරන්න කියපු දේවල්. ඒව වැඩන්නේ නැති නිසා තමයි ඒව දාලා ආවේ. ඒව තිබ්බේ අර අනිකුත් යෝගින්වර ළඟ තිබ්බේ. ආනාපාන සතිය මේව තිබ්බේ ඒගොල්ලෝ ළඟ. සමත භාවන. ඇත්තෙන්ම ලංකාවේ බුදුහාමුදුරන්ගේ පිළිමි තියාගෙන Hindu ප්‍රතිපත්ති ටිකයි Hindu භාවනා ටිකයි කරනකොට මහා සංවේගයක් ඇති වෙනවා ඇති. මෛත්‍රී බුදුහාමුදුරු හරි කොහේ හරි නම් බලාගෙන ඉන්නවනම් අනේ මේ මිනිස්සුන්ට කළ දේ අපරාධයක් කියලා හිතනවා ඇති. ඒ නිසාම වෙන්නේ නැති අපි වගේ අය ඒ ඉන්න දිව්‍ය ලෝකයකින් යනවා ආනන්ද ගිහිල්ලා එනවා මේ ලංකාව පැත්තට. මෙහෙ ඉන්නේ නැතුව බලනවා අර මිනිස්සු අඳ වෙලා අර මොනවද කරන්නේ කියලා කියනවා ඇති. එක එක කම්මන්ත තියෙනවා, කර්ම පනවගත්ත දේවල් තියෙනවා. මොනවද ජීවිතේ සැනසීම ලබා ගැනීම සඳහා මොනවද එක එක කර්ම කියලා කියන්නේ? අපි කුසල කර්ම කියනවා, අකුසල කර්ම කියනවා, මධ්‍යස්ථ කර්ම කියනවා නේ. එක එක කර්ම තියෙනවා. ඒ කර්මවල ප්‍රභේදයන් වශයෙන් එක එක කර්ම කරනවා. කර්මකාරකයක් තුල ප්‍රධාන සාධකයේ තමයි ඒත් මමංකාරය. කර්මයක් කරන්නට බෑ මමංකාරයකින් තොරව. ක්‍රියාවක් කරන්නට බෑ මමංකාරයකින් තොරව. මමංකාරයකින් යුතුවමයි ක්‍රියා කරන්නේ. එතකොට හිතන්න බලමු බුදුහාමුදුරු කතා කළේ නැන්ද? බුදුහාමුදුරු ක්‍රියා කළේ නැන්ද? බුදුහාමුදුරු දානෙ වැළඳුවේ නැන්ද? බුදුහාමුදුරු සැතපුනේ නැන්ද කියලා. ඔන්න ඕකටත් හොඳ දේශනයක් මං කරන්න. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා ස්වාමීන් වහන්සේ නම. රහතන් වහන්සේ ප්‍රකාශ කළේ නෑ. නමුත් දන්නවා මේ අද උදෑසනයි මේ රහතන් වහන්සේ රහත් බවට පාත්‍ර වුණේ. උන්වහන්සේ කොහොමත් ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ගවේෂණයක ඉන්නේ එතන ඉඳලා. මොකද තවත් හොඳට පැහැදිලි කරගන්න ප්‍රත්‍යක්ෂයි. නමුත් බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කළේ දන්නේ ගවේෂණයට. කොච්චරම හරි කියලා දැනුණත් තවත් පොඩ්ඩක් සොයලා බලන එක ඥානවන්තයාගේ ස්වභාවය. දැන් අපි බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා මොනවා හරි Sony හරි LG හරි භාණ්ඩයක් ගන්න ගියාම ආ මේක බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා ටක් ගාලා අරන් ඉන්නේ නෑනේ. ඒකත් අපි බලනවා. ඉතින් ඒ වගේ ඥානවන්තයෙක් කොච්චර පැහැදිලිව දැනුණත් ඒක තවත් බලනවා මේකේ මොනවා හරි අඩුවක් තියෙනවද කියලා. ඒ පරීක්ෂණය කළා. ඉතින් රහතන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මම සිටගෙන ඉන්නවා පේනවද? රහතන් වහන්සේ ප්‍රකාශ කරන ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ඇවිදිනවා, සක්මන් කරනවා. සක්මන් කරමේ විමසනවා ආයුෂ්මතුනි ඔබට පේනවද? බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා ඇවිදිනවා. ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. මේ ඇස් වලට හොඳට පේනවා මෙහෙම සක්මන් කරන ඇස් අඳ වෙලාය හොඳට පේනවා. බුදුරජාණන් වහන්සේ දානි වළඳනවා මහා භික්ෂුන් වහන්සේලා 500ක් දහසක් පමණ ඉන්න ශාලාවේ. බුදුරජාණන් වහන්සේ විමසනාර භික්ෂු පිරිස මැද ආයස්මතන ඔබට පේනවද බුදුහාමුදුරු දානි වළඳනවා? මේ හොඳට ඇස් පේන හාමුදුරු කෙනෙක් චක්කුපාල හාමුදුරුව එහෙම නෙමෙයි කියනවා ස්වාමීනි මට ඒ බන්ධක් පේන්නේ නැත. අර පුදුන් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම විමතියට කසුකුසුවට පාත්‍ර වෙනවා. මේ මොකද්ද කතාව? මේක මොකද්ද තේරුම කියලා. රහතන් වහන්සේලා දන්න උන්වහන්සේලා නිහඳයි. පුදුන් අය කෙනිකා මුණ බලා ගන්නවා මේ මොකද කියන කතාව කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තරමක් ඇලවිලා සැතපීලා තියෙන ආසනයක අහනවා, ඔබට පේනවද බුදුහාමුදුරුව සැතපීලා ඉන්නවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාදුනාද ප්‍රකාශ කළා. සාදු 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 කියලා තුන් වතාවක් සාදුනවද්ද පැවැත්වුවා. ඔබ ධර්මයේ විශිෂ්ටයෙන් බවට පත් වෙනවා, ධර්මයේ අභිෂේකත්වයට පත් වෙනවා. ඇයි? උන්වහන්සේ මේ කර්මය ඉක්මවා ගියපු නිසා කර්මය පේන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ ජීවිතය තුලේ. ඒ වඩාගත් දර්ශන ඥානය තුලින් ඇහුවේ බුදු කෙනෙක් සරල ප්‍රශ්න අහන්නේ කියලා දන්නෝ රහතන් වහන්සේ නමක්. හිටගෙන ඉද්දි ඇහුවාම මාව හිටගෙන ඉන්නවද කියලා පේන්නේ කියලා අපි නම් ඉතින් මෝඩ මිනිස්සු කියන්නේ, ඔව් මට පේනවා ඔතන හිටගෙන ඉන්නවා. ඉතින් එහෙම කිව්වොත් මොන තරම් සරල ගදාවන්ද? මම ඇවිදින ගමන් ඇහුවොත් එහෙම, ඔබට පේනවද ආනන්ද හාමුදුරුවෝ සක්මන් කරනවා? මොකෝ මට පේන්නේ නැත්තේ පොට්ට වෙලා කියලා හිතුවද කියලා ආයේ ඈ ඒ පුදුම් භාවයේ ඉන්න කෙනෙක් කිව්වෙන් ඇහුවොත් වෙන දේ. ඊට පස්සේ දාන වළඳනෝ පේන ඇහුවොත් මාව දාන වළඳනෝ පේනවද? මට මොකෝ පේන්නේ නැත්තේ. ඔය අගේට පේන්නේ කියලා කියයි. මේ ගම්බීරු වයම් ධම්මෝ පණ්ඩිත වේදනියෝ කියපු ශ්‍රී සද්ධර්මයයි. ශ්‍රී සද්ධර්මයයි මොනවද? ක්‍රියාකාරකම ඉක්ම වූ ඒ ශ්‍රී සද්ධර්ම දර්ශනය දැක්කා. ක්‍රියාකාරකම ඉක්ම වූ ඒ ශ්‍රී සද්ධර්මය දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ දිහා බුදුහාමුදුරුවෝ කියලා අඳුනගත්ත ක්‍රියාව ඉක්මවා. පුදුම් අපි දන්නේ ක්‍රියාවට අනුගත බුදු කෙනෙක්, ක්‍රියා කරපු බුදු කෙනෙක්. නමුත් රහතන් වහන්සේ නමක් මාර්ගඵලලාභී කෙනෙක් දකින්නේ ක්‍රියාව ඉක්ම වූ බුදු කෙනෙක්. ඔබ දකින්න ඒ ක්‍රියාව ඉක්ම වූ බුදුහාමුදුරුවෝ, එතනයි බුදුහාමුදුරුවෝ ඉන්නේ, එතනයි ධර්මයේ තියෙන්නේ, එතනයි නිවීම තියෙන්නේ, එතනයි සැනසෙල්ල කියන්නේ. ධර්මයේ කියන්නේ නිවීම කියන්නේ බුදුහාමුදුරුව කියන්නේ එක්කෙනෙක්. ඒ නිසා තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා කිව්වේ. බුදුහාමුදුරුව කියන්නේ ධර්මයයි, ධර්මයේ කියන්නේ බුදුහාමුදුරුවයි කියන එක නෙතෙන්දි පෙන්වුවේ. ඔබ ධර්මයේ දකිනකොටම ඔබට පේන්නේ මාව. නැත්තම් ඔබට පේන්නේ කවුද? කුණු පංචස්කන්ධය. ඒක මේ අනිත් සියලු මිනිස්සුන්ට මහා සමාන පංචස්කන්ධයක්. අමුතුවෙන් තිබ්බේ නෑ. බුදුහාමුදුරන්ට හොඳට හීතල දැනිලා තියෙනවා. බුදුහාමුදුරන්ට හොඳට බඩිකිනි දැනිලා තියෙනවා. පිපාසය හොඳට දැනිලා තියෙනවා. දුක් වේදනා දැනිලා තියෙනවා. ඇඟිලි තුවාල වෙලා තියෙනවා. විවිධ සන්නිපාත රෝග හැදිලා තියෙනවා. ඉතින් මහා මේ පොදු ශරීරයක්නේ. දැන් මම පැවිදි වුණායි, ඔබ ගිහි වුණායි කියලත් නෑ. අපිට අමුතු විනයවල්, ඕගොල්ලන්ට වෙනම විනයවල් හරින් මෙහින් දාලා මේ කොටු කරලා දාලා තිබ්බත් අපි ඔක්කොම මිනිස්සු හැදියට එක වගේ කුසගිනි දැනෙන, එක වගේ පාසය දැනෙන, මානව ගුණාංග වලින් යුක්තව ලෙඩ රෝග හැදෙන ශරීර. ඉතින් මට ශරීරේ මාර්ගඵල දක්වන්න බෑ. ශරීරේ බුදු කරවන්න බෑ. ශරීරේ රහත් කරවන්න බෑ. ඒ ශාරීරික න්‍යාධාමයන් ශික්ෂණයකින් දාන්න බෑ. දැන් ශික්ෂාපදයක් ඉවර වෙලා දැසිකිලි කැසිකිලි යන එකටත් නීතියක් දැම්මොත් එහෙම ඒව එහෙම පාලනය කරන්න බෑ. ටිකක් පාලනය කරගෙන ඉන්න පුළුවන්, ඊට වැඩි පාලනය කරන්න බෑ. ඒක ස්වභාවයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ කර්මයේ ඉක්ම වූ බුදුහාමුදුරුව දැක්කා. එතකොට මේ කර්මයේ ඉක්ම වූ බුදුහාමුදුරු කෙනෙක් පේන්නේ මාර්ගඵලලාභී කෙනෙකුට. මම එක නාලිකාවක මේ කර්මය ඉක්මවුවා බුදුහාමුදුරුවන්ට. කර්ම විපාක දෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා කියලා එදා ඉඳලා ඒ නාලිකාවේ දේශනා මට නැහැ, දෙන්නේ නැහැ. මොකද්ද? බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දෙන්නේ නැහැයි කියලා කිව්වට ඒගොල්ලෝ කියන්නේ නැහැ බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දුන්නා, කර්ම විපාක දෙන්නත් ඕන, කර්ම විපාක දුන්නයි කියලා කියන්නත් ඕන කියලා අපිට කියනවා. ඒ ඔයගොල්ලෝ ඔක්කොම අහලා තියෙන බුදුහාමුදුරන කර්ම විපාක දුන්නා කියලා සම්පූර්ණ අසත්‍යයක්, සම්පූර්ණ බොරුවක්, සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක්, සම්පූර්ණ ධර්මය අධර්මය කිරීමක්. වැරදි දෙයක්. බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කළසේක. එනිසා කෙලෙස් කර්ම කිසිවක්ම නැත. අශේෂ විරාග නිරෝධයි, සේසයක්වත් ඉතුරු වුණේ නැත. වාසනා ගුණ නැත, පෙර භවයන්වල ගුණ නැත. එයින් අදහස් වෙන්නේ කිසිදු කර්ම බලවේගයක්, කුසලා කුසල පද්ධතියක් උන්වහන්සේ දරාගෙන නැහැ කියන එකයි. උන්වහන්සේ දරාගෙන නැහැ. මේ කතා කරන්නේ මොකද්ද? මේ පරමාර්ථ ගැඹුරු සත්‍යය. නමුත් උන්වහන්සේගේ වචනයට ලැබෙන ගරු සත්කාර, උන්වහන්සේගේ බාහිර පෙනුමට ලැබෙන ගරු සත්කාර, ඒ වගේම වංශ පරම්පරාවෙන් ලැබෙන ගරු සත්කාර, කීර්තිය ප්‍රසිද්ධිය නිසා ඇතිවන ගරු සත්කාර වශයෙන්, ශ්‍රමණ භාවයට ලැබෙන ගරු සත්කාර වශයෙන් අනිකුත් දේවල් ලැබුණා. ඒකයි දැන් අපේ අය හිතන්නේ කන්න ටිකක් හම්බ වෙන පින තියෙන්නම ඕනේ කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ බොරු කතාව. කොච්චර පින තියෙන කෙනෙක් හරි නිකන් හරි ඉතියෝපියාව ඉපදුනොත් එහෙම කන්න නැහැ. කොච්චර පව තියෙන මිනිස්සෙක් හරි වෙන්න පුළුවන් මේ ලංකාවේ ඉපදුනොත් කන්න තියෙනවා. මොකාම බිමෙරෙන්නේ නැහැ. ඉතින් කොච්චර අසාධාරණද මේ කන්න වේලට ඔක්කොටෝම මේ පිනනේ කියලා මේ ලැබෙන්නන් අතර අග්‍රලාභී වුණේ මෙහෙමයි මෙහෙමයි කියලා තියෙනවා. ඒක නෙමෙයි. මේ අධ්‍යාත්මික සිත, ඒ අධ්‍යාත්මික ගුණය තුල එහෙම බුදුරජාණන් වහන්සේට එහෙම දෙයක් වෙලා නැහැ. බුදුහාමුදුරු බඩිකින්ෙන් හිටපු වෙලා අප්‍රමාණයි. එක තුන් මාසෙකම දානේ හම්බුනේ නැහැ. එක පුජ්‍යලේකු දානෙට ආරාධනා කළා, තුන් මාසයක් වැඩ ඉන්න කියලා ආරාධනා කළා, දන් දුන්නේ නැහැ. ඒක දාලා තියෙන මාරාවේශයක් කියලා. මාරාවේශයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ මරන්න කරපු වැඩ, විනාශ කරන්න කරපු වැඩ. භික්ෂුන් වහන්සේලා 500කටම ආරාධනා කළා ආරාමයකට ඉන්නේ වැඩ ඉන්න කියලා. වස් කාලෙක අඬ ගහලා අර බ්‍රාහ්මණයා දන් නොදී හිටියා. මොකටද මේ පලිගන්න තරහින් කරපු වැඩ? ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පුදුම අසරණ වෙලා අවසාන පින්නපාති ගියාම ඔය යව සහල් මේව හම්බෙලා තිබ්බා. ඔය සහල් දාලා කෙටුවා. කොඩනෝ සද්දේ හැවුණා. බුදුරජාණන් වහන්සේ විමසනවා. එතකොට වෙලාවල් බල බල ඔර්ලෝසුවට බත් කන කට්ටිය නැහැ. දැන් ඉන්නේ සිල්වන්තය වෙලාවට කාලා සිල්වත් වෙන කට්ටිය. අනේ ඔය ඉතින් අපිත් එහෙම තමයි, වෙලාවට කද්දෙන් කමක් නැහැ. ඔය කෑවයි වෙලාවට අනිත් ඔක්කොම කවන්නේ වෙලාවට කන්න ඕන ඉස්සෙල්ලා. ඈ ඉතින් ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. අනේ මේ මේ හවස් යාමේ වෙන්න පුළුවන්, ඔන්න කොටනවා. ඊ කොටනකොට ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා, මමත් එන්නද උදව් කරන්න? නෑ ස්වාමීන් වහන්සේ, වඩින්න එපා. අපිට පුළුවන් විදියට අපි බත් ටිකක් අම්බලා ඈ තියෙන මොනවා හරි මේව කරලා අපි උභාසයට පිළිගන්නලා ඉන්නම් කියලා. ඒ කාලේ විශාල දුෂ්කරක්‍යාවකට පත් වුණා. එතනින් ආයේ වෙන දිහාවකට යන්න විදියකුත් නැහැ. අද කාලේ වගේ සෙල්ෆෝන් තිබ්බනම් මේ කොසල් රජ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපිට පිටුපස්සේ අඬ ගහලා මේ හරි වැඩක් වෙලා තියෙන්නේ මේ දාන දෙන්නෙත් නැහැ කියන්න පුළුවන්. එහෙම එක එක රාජ්‍ය ඒ වෙහි කාලේට සමහර වෙලාවට එක එක රාජ්‍යයන් අතර ඕමාරු වෙන්නත් බෑ. අද වගේ පාලම් තිබ්බේ නැහැ. ඒ ගංගාවල් වලින් එහා මේ නගරයට එගොඩ වෙන්න පුළුවන් එක්තරා සමයකට විතරයි. ඔරුවෙන් හරියන්න පුළුවන් එක්තරා සමයකට විතරයි. ඔරුවකින් ඔච්චන්න බැරි කාලවල වෙනව, වෙහි කාලවල වෙනව, දැඩි චන්ද්‍රමාඩ මෝටර් බෝට් තිබ්බේ නෑනේ. ඒ නිසා යන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දුක් වේදනාවල් වලට විඳින්න තිබ්බා. තිබ්බනම් දුරගතන පහසුකම් කෝල් එකක් දීලා කියන්න තිබ්බා. අපිට දායන් ටිකක් අරන් එන්න කොසල්ට මහරජ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා එවැනි දුක් ගැහැට රාශියකටපත් වුණා. එහෙනම් ඉතින් කර්ම විපාක බුදුහාමුදුරන්ට එනවයි කියලා කෙනෙක් කියනවනම් බුදුහාමුදුරුවෝ විතර මේ ලෝකේට දානය සසරදී පුරුදු කරපු තව කෙනෙක් වෙන නැහැ. බුදුහාමුදුරුවන්ට වඩා සීවිලි හාමුදුරුවෝ පුරුදු කරයි කියනවනම් ඒක බොරු කතාවක්. බුදුරජාණන් වහන්සේ විතර පරිත්‍යාගශීලීත්වයක් දානයක් ලොකුම දානය වෙන ධර්ම දානය දුන්නු කෙනෙක් තවත් ඉන්නවද මේ ලෝකේ? වටිනම දානේ ධර්ම දානය දුන්නු කෙනෙක් තවත් ඉන්නවද නැහැ. ඒ නිසා මේ කර්මයේ කර්ම විපාකයේ දන්නේ නැති අය බුදුහාමුදුරන්ට ওই කර්මයම හේතු කරන්න යනවා. අපේ මිනිස්සුත් අර කම්මැලිකමට ඔක්කොම කර්මයට දාලා ඉන්නවා. කර්මයට නෙමෙයි කුසලතාවයට, හැකියාවට තමයි, ස්වභාවර දහමට තමයි ලැබීම් නොලැබීම් සිද්ධ වෙන්නේ. කර්මයට දාන්න එපා. එතකොට පුහුදුන් කෙනෙකුට කර්ම විපාක දෙනවද නැද්ද? දෙනවා. පුහුදුන් කෙනෙකුට දෙනවා. ඒක සරලයි. ඔබ කරපු දෙයක් ඔබට මතක තියෙනවද? මතක තියෙනවා. ඒ මතකය තුළින් ඔබ වික්ෂිප්ත කිරීම සහ සංසුම් කිරීම ඔබේ ජීවිතේ ඇති කරවනවද? ඔව්. පූර්ව බලවේගත් ඔක අභ්‍යන්තර මනස තුල තියෙනවා. ඊළඟට සෝහන් මාර්ගඵලලාභී කෙනෙකුට කර්ම විපාක දෙනවද නැද්ද? දෙනවා. අල්පයි, අඩුයි. උදාහරණයක් දැක්වුවා. ලුණු කැටයක් වීදුරුවකට දැම්මොත් හොඳට ලුණු රස දැනෙනවා. වීදුරුවකට දාලා පොඩ්ඩක් හොලවලා ගත්තොත් ලුණු රස දැනෙනවා. මහ ගඟකට දැම්මොත් ලුණු කැටයක් ගඟ ලුණු රස වෙයිද? නෑ. අන්න ඒ වගේ මාර්ගඵලලාභී කෙනාට අඩුයි. දැන් අපිට ප්‍රශ්න වුණත්, වේදනා වුණත්, ගැටලු වුණත්, මොන වුණත් මේ අපිට දැනෙනවා, යම් ප්‍රමාණයකට දැනෙනවා අපිට. අපි මුල හරි ඉන්න නිසා අපිට දැනෙනවා අඩුයි. කිසි ප්‍රශ්නයක් නැහැ. නෙළුම්පතේ දිය වගේ පෙරලිලා අනිත් පැත්තට යනවා. අයින් වෙලා යනවා හිතෙන්. ඕනම ප්‍රශ්නයක් දවසයි දෙකයි තුනයි හේදිලා යනවා මනසින්. මොකක්වත් තියාගන්න බෑ අපේ මනස තුල. ඉතින් බුදුරජාණන් වහන්සේ කර්මය ඉක්ම වූ කෙනෙක්. ඔබ මේ කර්මය ඉක්ම වූ දර්ශනය ඔබ ඇති කරගන්න. ඒ කර්ම විපාක නොදෙන කර්මපතයට, කර්ම බලවේගයට, කර්ම චක්‍රයට, මහා කරුමක්කාර සංසාරයට හම්බෙල් වෙලා නැති බුදුහාමුදුරුවෝ දකින්න. නැත්නම් ඉතින් බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දෙනවා නම් බුදුහාමුදුරුවොත් කර්මක්කාරයෙක්. බුදුන් අර කර්මකාරය කියන කර්ම කරනයි. බුදුහාමුදුරු කර්ම කරන්නේ නැත. ඊට පස්සේ සමහර අය කියනවා නෑ, කාය ශරීරයත් පිරුණුවම් පෑවට පස්සේ තමයි බුදුහාමුදුරන්ට මේ කර්ම විපාක දෙන්නේ නැත්තේ කියන. එහෙනම් ඉතින් කර්මය එල්ලලා තියෙන්නේ නැත්තේ කයේ. කර්මය තියෙනවා නම් තියෙන්නේ සිතේ. සිත චේතෝ විමුක්තියටපත් වුණාට පස්සේ, සිත ඉක්මවා ගියාට පස්සේ මොන කර්මද? තේරුණා නේද? පැහැදිලිවම බුදුහාමුදුරන කර්ම විපාක දෙන්නේ නැහැ කියලා. ඒක තේරෙන්නේ නැත්නම් අහන්න කර්මශ්‍රය ප්‍රශ්නය මිලින්ද ප්‍රශ්න පොතේ බලන්න. නාගසේන මහරහතන් වහන්සේ අපූර්වත්වයකට ඒක දෙනවා. මං විතරක් කියපු එකක් නෙමෙයි. මං විතරක් කිව්වහම මොකද මේ හාමුදුරුවෝ විතරක් මේක කියන්නේ? වෙන කෙනෙක් මේක කියලම නැද්ද කියලා. සූත්‍රවලක් තියෙනවා. අර සූත්‍රයේ දේශනා කරන්නෙත් ඒකයි. අතෙන්දිත් අර මිලින්ද මේ ප්‍රස්සවලත් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේත් ඒකමයි. සූක්ෂම විදියට ඌරගේ මස් ඌරගේ පිටේ තියලා කපනවා කියලා කියමනක් තියෙනවා. ඒ විදියට කැපුවට පස්සේ හොයාගන්න බෑ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඇවිල්ලා තමයි විනාශ කළේ. දැන් මේ රටේ ඉන්න රහම්ඳුරු කීප නමකුත් විනාශ කළෙත් එහෙම. බොහොම කරුණාවෙන් ඇවිල්ලා මිත්‍රශීලීව ඉඳලා ළඟට ගිහිල්ලා තමයි විනාශ කළ දැම්මේ. විශේෂයෙන් සෝමහාමුදුරු වගේ ස්වාමින් වහන්සේලා නැති කළේ එහෙමයි. ඒ නිසා එහෙම විකෘති කළාට පස්සේ අපිට හොයාගන්න බැරුව මම මුලා වෙලා බුදුහාමුදුරු ජීවමානව සිටිද්දී කවදාවත් නොකරපු දේවල් කර්ම ගොඩක් අපි අද කරගන්නවා. මට එක තැනක්වත් හම්බුන්නේ නැහැ බුදුහාමුදුරු පන්සිල් සමාදන් කරවල තියෙන සූත්‍ර දේශනාවට කලින්. අවුලක් තියෙනවද නැත්නම් නැහැ නේ? නැහැ. ඒ බුදුහාමුදුරුවෝ එහෙම එකක් කරේ නැහැ. පොයේ අඬ ගහලා සීලු දෙනාටම අටසිල් සමාදන් කළා කියලා එකක් නැහැ. එහෙම එකක් කළා නැහැ. හැමදාම බුදුහාමුදුරුවන්ට පොයේ හැමදාම බුදුහාමුදුරුවෝ එක වගේ ධර්ම දේශනා කළා. හැමදාම අනුශාසනා කළා. හැමදාම පොයේ කියලා කියන්නේ මොකද? හැමදාම පොය වගේ තමයි ඉතින් බුදුහාමුදුරුව සඳ වගේ බබලනකොට නේද? හිරු වගේ බබලනකොට හැමදාම පොය. අනිකුත් අර දවස් වලටත් ඉන්දියාවේ තිබුණු දවස් සඳ පායනකොට ඒ කාලවල වලට විවිධ උත්සව ආගමික වැඩපිළිවෙත් තියෙන. ඒ අනුසාරයෙන් වැඩිපුර පිරිසක් බුදුරජාණන් වහන්සේ කරා පැමිණෙන බුදුහාමුදුරුව අනුශාසනා කරා. මොකක්ද අනුශාසනාව? න්‍යායක් නෙමේ, චිත්ත පාරිශුද්ධත්වයේ උදෙසා, සිත පිරිසුදු කර ගැනීම උදෙසා. ඒ සිත පවිත්‍ර වීම තුළ සියලු විනය, සියලු ධර්ම, සියලු ශික්ෂා ඉබේම ජීවිතේ පහළ වෙනවා. ගහට වතුර දානකොට, පෝර දානකොට ඒ ගහේ මල් කොළ වැඩෙනවා, කඳ වැඩෙනවා, සුවඳ ඇති වෙනවා ඉබේට. මේක උඩින් ගෙනල්ලා මල් ගහන්න ඕනේ, කොළ අමුණන්න ඕනේ. දැනට කරන්නේ මොකද්ද? මල් අමුණන්න හදනවා, කොළ අමුණන්න හදනවා. එහෙම හරියන්නේ මනසට වතුර වක් කරන්න, මනස පුබුදවන්න, මනසට නිවැරදි දර්ශනය මඟ පෙන්වන්න. ඒ තුලින් ඔබ දකින්නවා කියලා කියන්නේ මනසට පුහුර වතුර එක්කලා වෙනවා. ඒ තුලින් පුබුදන මේ මනස තුල සියලු විනය, සියලු ශික්ෂා, සියලු ධර්ම හට ගන්නවා. කෙනෙකු කෙනෙකුට හිංසාවක් නොකරන, වරදක් නොකරන, හානියක් නොකරන ගුණාංග මිනිස්සෙගේ ජීවිතය තුළ හට ගන්නවා. ඒක තමයි එතන තියෙන ශික්ෂණය. ඊළඟට තමයි සම්මා ආජීව. අපේ ජීවන රටාව, එක එක ජීවන රටා තියෙනවා. ඉතින් ඇඳුමේ, පැළඳුමේ, ජීවන පැවැත්මේ ස්වභාවල් තියෙනවා. හැමෝටම ජීවන රටාවක් තියෙනවා, ජීවිතයක් තියෙනවා. ස්ත්‍රීන්ගේ ජීවන රටාව එකක්, පුරුෂයන්ගේ ජීවන රටාව තව එකක්. ආගමික වශයෙන්, දේශීය වශයෙන් වෙනස් වෙනකොට, රටවල් වශයෙන් වෙනස් වෙනකොට ජීවන රටාව තව එකක්. යම්කිසි ජීවිතයක් තියෙනවායි කියලා කියන්නේ එතන පුජ්‍යලත්වයේ ජීවිතයක්. පුජ්‍යලේ හැටියට ජීවත් වෙනවා, කෙනෙක් හැටියට ජීවත් වෙනවා. ඒට මම යයි ආමන්ත්‍රණය යොදනවා. ඒ තුල ජීවත් වෙනවා. මම ජීවිතේ කරගන්නවා, ජීවිතේ මම කරගන්නවා. මමත්වයෙන් තොර ජීවිතයක් නැත, ජීවිතයෙන් තොර මමත්වයක් නැත. මමත්වය තමයි ජීවිතේ, ජීවිතේ තමයි මමත්වය. සම්මා ආජීව. එයාට ස්ත්‍රී භාවාත්මක ගුණයක්වත්, පුරුෂ භාවාත්මක ගුණයක්වත්, වෙන ගුණයක්වත් නැහැ. අර සෝමා සූත්‍රයේ දේශනා කරන්නේ ඉත්ති භාවෝ කිංකෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම් හි වත්තමානම් හි සම්මා ධම්මං විපස්සතෝ. මේ ස්ත්‍රී භාවයක් කියන එකක් උමනාවක් නැහැ. යස්ස නූන සියා එවං ඉත්තාහම් පුරිසෝතිවා. යමෙක් හිතනවා නම් මම පුරුෂයෙක්, මම ස්ත්‍රියක් කියලා, කිංචිවා පනාඤ්ඤස්මින්, වෙන විදියකට හරි හිතනවා නම් තමන් ගැන, තම් මාරෝ වදන්තු මරහති, ඕක ගිහිල්ලා කියන්න මාර යන්නේ ඒ වගේ කෙනෙකුට. මොකද ස්ත්‍රියක් කියලා නිගා කළා මේ රහත් මෙහෙණින් වහන්සේට. රහත් මෙහෙණින් වහන්සේ ගෝ මං ස්ත්‍රියක් නෙමෙයි කියලා. ඈ ඔයා ස්ත්‍රී පුරුෂ කියන එක ඔළුවේ දාගෙන ඉන්න කෙනෙකුට ගිහින් ඕක කියන්නේ, එතකොට එයාට තරහ යාවි. මට නම් ඕකට තරහ යන්නේ නැහැ, මොකද මං ස්ත්‍රියක් නෙමෙයි. මම ස්ත්‍රියක් නෙමෙයි. ඒ නිසා සම්මා ආජීව වෙන්න ඔබ ස්ත්‍රියක් නම් ස්ත්‍රියෙක් නොවන්න, පුරුෂයෙක් නම් පුරුෂයෙක් නොවන්න, වෙනාන් කෙනෙක්ද නොවන්න. කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරු, කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේලා, කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. පුහුදුන් කෙනෙක් බැලුවොත් පුහුදුන් කෙනාට කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් පේනවා. මටත් බුදුහාමුදුරු පුජ්‍යලයක් වශයෙන් පේන්නේ, කෙනෙක් වශයෙන් පේන්නේ. ඒ මම දකින දර්ශනය නෙමේ, ධර්මයේ දර්ශනය. මම විසින් බුදුහාමුදුරු කෙනෙක් දකිනවා, රහතන් වහන්සේ කෙනෙක් දකිනවා. නමුත් ඒ කායික ගුණයෙන් දමදිව් තලයේ බිහි වුණු සිද්ධාර්ථ නම් ඒ සිද්ධාර්ථ ගෞතම නම් ඒ ශ්‍රේෂ්ඨ ඒ කුමාරයා සිද්ධාර්ථ කුමාරයා තමයි මේ දර්ශනය මුලින්ම අවදි කළේ. උන්වහන්සේගේ දහම මේකයි. නමුත් කෙනෙක් පුජ්‍යලයක් නැහැයි කියලා පරමාර්ථ දර්ශන ඥානයෙන් මීහරක් වගේ පාර යන්නේ නැහැ රහතන් වහන්සේලා. උන්වහන්සේලා අනුපිළිවෙලට බුදුරජාණන් වහන්සේ ඉස්සරහින්, ඊට පස්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, උන්වහන්සේලා තමයි ආනන්ද හාමුදුරුව පසුපසින්ම යනවා. ඊට පස්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා විදියට යනවා. දැන් උන්වහන්සේ ආනන්ද හාමුදුරුව පිටිපස්සටම දාන්න බෑ. පල්ලෙහා රහත් නූණයි මේ උන්වහන්සේ තමයි ලේකම්. ඒ නිසා වෙන කවුරු හිටියත් ලේකම් මෙතන ඉන්න ඕන නේද? උදව් කරනගෙන එතන ඉන්න ඕන. ඉතින් ඒ නිසා බොහොම ළඟින්ම යන්නේ ආනන්ද හාමුදුරුව. ඊට පස්සේ සරියුත් මුගලන් හාමුදුරන් වහන්සේලා වැඩම කරමින් බොහොම පේළියට සම්මුති ගෞරව පවත්වනවා. ඉතින් කෙනෙක් කවුරු හරි ගත්තු තාසතේ පුජ්‍යලේ මොකක්වත් නැහැ. කොහොම හිටියත් එකයි, කොහොම කෑවත් එකයි, කොහොම එහෙම පිළිවෙතක් ඇති කරගන්නේ. පරමාර්ථ දර්ශනේ සම්මුති ජීවිත ප්‍රතිපදාව අවුල් කරගන්න යොදාගන්න එපා. ඒක විචක්ෂණශීලීව තමන්ගේ ජීවිතේ පහසුව ඇති කර ගැනීම සඳහා යම් යම් විනය පද්ධතියන් හදාගත්තට කමක් නැහැ. නේ දා විනය පනවගත්තේ හදාගත්තේ මේ පහසුවට. අද විනාශයටනේ තියෙන්නේ යම් යම් දේවල්. එදා සීතල කාලෙදී තනිපොට සිවුරෙන් ඉන්න බැරි නිසා දෙපොට සිවුරක් යෝජනා කළා. අද වගේ තිබ්බනම් අර සීතලට අඳින ඇඳුම් බුදුහාමුදුර යෝජනා කරන සීතල රටවල් වල ඉන්න අයට ඒ ඇඳුම් යෝග්‍යයි කියලා. සීතල රටවල් වල ඉන්න අයට ඒ සපත්තු යෝග්‍යයි ඒක කරන්න කියලා යෝජනා කරනවා. ඉතින් විනයෝ සාසනස්ස ආයු විනය කියන එක වෙනස් කරගෙන යන්න පුළුවන්. ඒක නිවන් දකින්න නෙමෙයි, ඒක ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙලක්. ඒ නිසා ඒක වෙනුවෙන් නැහෙන්න එපා. ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා මම ඕක කියන්නේ. අර එයාපෝට් එකේ දුම් බීම දානම් කියලා ගහලා තිබ්බට දුන්නෝ බී ඉන්න අයට ටිකට් නොමිලේ දෙන්නේ නැහැ කියලා නේද? එයාපෝට් එකේ දුන්නෝ බී හිටියෙන් කියලා විශේෂයෙන් ටෑග් එකක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ නිසා අර ශික්ෂණයන් තියෙනවා, විනයන් තියෙනවා, ඒවා පැවැත්මට පහසු විදියට ඒවා යොදා ගන්න. ටිකට් නම් නොමිලේ දෙන්නේ නැහැ. නොමිලේ දෙන්නේ නැහැ. අපේ ආයතනේ වුණත් ශික්ෂාපද සමාදන් වෙච්ච කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් බාසුන්න හේ කෙනෙක් වුණත් මෙහි ආවහම ඔය මත්පැන් දුම් ගැටි සිගරට් ඒ මේ පත්තු කරන්න බෑ. ඒ පළවෙනි සාධකයේ තමයි ඒක අර ඒගොල්ලන්ගේ ශරීරයට අහිතකරද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්නේ. මට ගඳ උහුල ගන්න බෑ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඈ පාරේ ගියත් හරි ගඳයි තියෙනවා. ඒ නිසා ඒ පළවෙනි සාධකේ මට ඒ ඈත හරි හොරෙන් හරි පත්තු කරගත්තාම මට එනෝ ගඳ. ඉතින් ඒ විදියට නිසා මම කියන්නේ දැන් මම ওই தත්ත්වය කියන්නේ නැහැ. දැඩි සීතල රටක ගිහිල්ලා සීතල මකා ගන්න සිගරට්ුවක් දැල්ව ගත්ත මිනිස්සෙකුට මම බැනවදින්නේ. ආ මම කියනවා අනිවාර්යෙන් බොහොම හොඳයි ඒක කරන්න ඕන. අසීරුම தත්ත්වයක් වුණොත් අපිට හරි මේ දෙයක් එහෙම ගන්න වෙයි. මොකද මේ සීතල මකා ගන්න එතෙන්දී එතකොට ඖෂධයක් හැටියට භාවිතා වෙනවා ඒ ක්‍රියාවලිය. දැන් ඔය ඒ නිසා අර අන්ධ භක්තික ක්‍රමයට ගන්න ඕනේ. ඊට පස්සේ අපේ සම්මා වායාම පද්ධතිය. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සම්පූර්ණ පූර්ණ විග්‍රහය කියලා කවුරුත් හිතන්න එපා. මේ දාහෙන් පංගුවයි මේ කියවෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ විග්‍රහය දාහෙන් පංගුවයි කියවෙන්නේ. මෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කවුරුත් හැවටෙන්න එපා. දාහෙන් පංගුවක් මේ කතා කරන්නේ. ඔබ නම් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ දන්නවා ඇති අර දහම් පාසලේ ප්‍රවේද. මම නම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් දාහෙන් පංගුවයි දන්නේ. මොකද මට නිතරම පේනෝ දැනගත්ත ප්‍රමාණයට වඩා ගැඹුරක් තව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මට පේනවා. සමහර අය පුදුම් අය මම ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවයි කියලා හිතා ගන්න ලෝකයේ මේ විශේෂ ඥාන දර්ශනයකට පාත්‍ර වූ මහට පේනවා මම මේ දාහෙන් බංගුවයි ප්‍රකාශ කරන්න කියලා. අපි ව්‍යායාමයන් උත්සාහයන් තියෙන මොකටද? යම්කිසි අරමුණක් කරා කාරණයක් ඔස්සේ ගමන් කරන්න. උත්සාහයක් තියෙනකොට ඕනම කෙනකින් ඇහුවාම ඔබ මොකටද උත්සාහ කරන්නේ? මම අර දේ ලබා ගන්න, අර තන්තුරට යන්න, අර විභාගයේ ලියන්න. ඒ උත්සාහවල ලෞකික දේවල්, ඒවා හොඳ දේවල්, ඒක ලෞකික පැත්තට අදාළ දෙයක්, ඒක කළ යුතු දෙයක්. ඒ උත්සාහයෙන් තමයි ලබා ගන්නේ. ඊළඟට සමාධිය වඩනෝ, භාවනාවල් කරන කෙනෙක්ගෙන් තහන මොකටද මම මේ පළවෙනි ධානයේ ගන්න, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ ගන්න මම මේ උත්සාහ කරන්නේ කියලා කියනවා. ගමනක් යන මිනිස්සෙක් උත්සාහයෙන් කොහෙද යන්නේ? මම අපේ අම්මා බලන්න යනවා, තාත්තා බලන්න යනවා, ගමේ ගිහිල්ලා ඉන්න යනවා, මගුල් ගෙදරට යනවා කියලා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් කියනවා. මහන්සියෙන් වැඩ කරන මොකටද මම මේ ගේ හදා ගන්න වැඩ කරන? මේ හැම දෙයකම තියෙන උත්සාහය. එතකොට යම් යම් දේවල් අපි උත්සාහයෙන් තමයි මතකේ තාරණය කරගන්නේ, මතක තියාගන්නේ උත්සාහයෙන්. ආවර්ජනා කරන්නේ උත්සාහයෙන්. ආදරය කරුණාව කරන්නේ උත්සාහයෙන්. වෛර ක්‍රෝධ කරන්නේ උත්සාහයෙන්. හිත සංසුන් කරගෙන ඉන්නේ අපි උත්සාහයෙන්. මේ උත්සාහය කියන එක, ව්‍යායාමයේ කියන එක තියෙනවා කවාලඟද තියෙන්නේ? මමංකාරය ඇති කෙනා ළඟ. මමංකාරය නැති වෙනවත් එක්කම අවබෝධ වෙන ශ්‍රී සද්ධර්මයේ කිසිදු උත්සාහයකින් තොරව අවබෝධ වන්නා වූ සද්ධර්මයයි. මම මේ ලෝකේ නොමිලේම ලැබූ දේ නිර්වාණයයි. බුදුරජාණන් වහන්සේ කිසිදු උත්සාහයකින් වීරයකින් තොරවම නොමිලේම ලැබුවද හි තමයි මේ බුද්ධත්වය, නිර්වාණය. නොමිලේම ලබන්න තියෙන දෙයක් තමයි මේ නිර්වාණය. ඇයි ඔබට ලබන්න බැරි වෙලා තියෙන්නේ? ඔබ උත්සාහ කරන්නේ උත්සාහයෙන් ලබන්න. උත්සාහයෙන් ලබන්න උත්සාහ කළාම නිවන හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබ උත්සාහ කරන්න ඕන මේ මොකන්ද කියන්නේ කියලා තේරුම් ගන්න. නැත්තම් ඔබ මුඛවත්ම නැතුව ඔන්න ඔය අසකල්පීනාගෙන ඔන්න ඔය ඉන්න ගියොත් එහෙම නිවන් දකින්න හම්බෙන්නේ. උත්සාහ කරන්න මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න. ඒකයි මම මුලින්ම කියන්නේ, මේ නිර්වාණ මාර්ගයේ ප්‍රතිපත්තියක් නෙමේ තියෙන්නේ, දර්ශන ඥානයක්. ඒ කියන්නේ මේ ධහමම කුමක්ද කියලා සොයාගෙන යන පරීක්ෂණය කරගන්න. ධර්මීය විචක්ෂණය කිරීමෙන් ඔබට සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. එය න්‍යායක් හෝ ප්‍රතිපත්තියක් නෙමේ. ඒ ගවේෂකයෙකු හැටියට පදනමක් නැතුව, පදනම් විරහිතව හමු වෙන හැම සිද්ධාන්තයකම යථාර්ථයේ මේ විදියට තේරුම් ගනිමින් සිදු කරනු ලබන පරීක්ෂණයක්. ඒ නිසා ඔබ යම් දවසක ඔබගේ වීරිය, ඔබගේ උත්සාහය ඔබ අත්හරිනවද, එදාට ඔබ ගමන නතර කරනවා. ඔබ නතර වෙන්න මම නතර වෙලයි සිටින්නේ කියන්නේ උත්සාහය නෑ. අඟුලිමාල උත්සාහයෙන් යනවා. කොහෙද ඇඟිලි කපන්න යනවා? උත්සාහයෙන් පව් කරනවා, උත්සාහයෙන් පින් කරනවා. පින් කරන එක නතර කරන්න එපා. ඒ පව් පින් බලන්න එපා. පන්සලේ යුතුකම ඉෂ්ට කරන්න. ඒක විය යුත්තක්. සමන බ්‍රාහ්මණයෝ ආරක්ෂා කිරීම, රැක ගැනීම වගකීමක්. මේ අපි හරි මේ කුසගින්නේ මැරෙන්න නැතුව ඉන්නේ නායක කාරක පින්නතුන් දෙන ආහාර වේල නිසා. ඒ නිසා පව් පින් බලලා නෙමෙයි, තමන්ගේ යුතුකම මව්පියන් ඉෂ්ට කරන්න කටයුතු කරන්නේ. ඉතින් මේ උත්සාහය අතහැරිය කියන එකයි, මම නතර වුණා කියන්නේ උත්සාහයන් ඔක්කොම ඉවරයිනේ. මම නතර වෙලා මොකක්වත්ම නැහැ, උත්සාහය ඉවරයි. උත්සාහ කරලා ලබන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, සංකල්ප තමයි. උත්සාහ කරලා ලබන්න පුළුවන් ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා තමයි. උත්සාහයෙන් තොරව තියෙන්නේ ඉතාම ශාන්ත වූ නිසල බව. උත්සාහයෙන් තොරව හදවතේ වෛරය හටගන්නේ නැත. මමංකාරයේ තියෙන උත්සාහය මත තමයි, මමංකාරයේ තියෙන දැඩි බව මත තමයි වෛරය ටංගාල ඉස්සරහට එන්නේ. දැන් ඔබ මමයි කියලා එහෙම දැඩි කළා ශක්තියක් ඇති කරගෙන තියෙනවා. කපාරටම කියන ඔබ මහ මෝඩ ගැහෙනියා කියලා ගමුන්. අපි හදලා තියෙන්නේ මනස උත්සාහයෙන් හදලා තියෙන්නේ මම ඥානවන්ත කෙනෙක් කියලා නම්. ඔබට එක පාරටම එතනින් කිපිලා නැකිටිනවා. ඒක වැරදි. මම ඥානවන්ත ගැහණියක් කියලා ගහරු කරන්න හදනවා. එතකොට මෙතන පිබිදෙන්නේ මොකන්ද? මෝඩකම. නේ ඔබ මහා මෝඩයෙක් කියලා කිව්වහම ඔබට මහ තරහ යනවනම් ඇත්තෙන්ම ඔබ මෝඩේ. එතකොට ඒක පිළිගන්න. ඔබ මහා ඥාන කෙනෙක් කියලා කියනකොට ඔබට තරහ යනවනම් ඇත්තටම තරහ යන එක අඥානකම නෙවෙයි. කල්පනා කරලා බලන්න. ආන්න තේරෙනවා. ඒ උත්සාහය මත, ඒ ව්‍යායාමයේ මත තමයි ගොඩනගලා තියෙන්නේ සංකල්පේ නිසා යවදී. එහෙනම් බුදුහාමුදුරුවන්ට මෝඩයා කියලා බැනලා ගියා. අනේ අර හදපු කැවිලි, රස කැවිලි පළතුරු ඔබයි ඔබගේ අමුවයි ගන්නවනේ. අමුතු නාවුත් නේද? රස කැවිලි හදලා තිබ්බහම මේ ගෙදරට අමුත් එක්ක එනවයි කියලා. ඉතින් ඒ අමුත්ත නාවුත් මොකද කරන්න කියලා අහනවා. ස්වාමීනි මමයි මගේ අමුවයි ළමයි ටිකයි ඒව එකතු වෙලා කනවා කිව්වා. ඒ වගේ මටත් ඕව බාර ගන්න බෑ. මම ඕව බාර ගන්න එන්නෙත් නෑ. ඒ නිසාම ඔබයි ඔබයි අමුවේ පවුලේ කට්ටිය එකතු වෙලා ඕව කන්න. ඒ වගේ තමයි පින්නතුනේ තියෙන. ඒ නිසා දැන් මේ දර්ශනේ යම් කිසි කෙනෙක් සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක් කියයි, සම්මාදිට්ඨියක් කියලා කියයි, ඒ එකක්වත් ඇත්ත නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරගන්නක. ප්‍රත්‍යක්ෂ කරගත්තර දවසට දන්නවා මේක මිත්‍යා දෘෂ්ටියක්වත් සම්මාදිට්ඨියක්වත් නෙමෙයි. මේක තමයි තථාගත දර්ශනය. තථාගත දර්ශනය anu සම්මාදිට්ඨියක් හෝ මිත්‍යා දෘෂ්ටියක් නොවේ. නෑ, එතකොට මුලින් කිව්වට වඩා ආයි වෙනස් විදියක කියනවනේ. මට ඕන වචනයක් තුළ ඔබව අල්ලලා ගැට ගහන්න නෙමෙයි, කරත්ති ගුණ පිටේ කරත්ති ගැට ගන්නවා වගේ. මට ඕන ඔබව නිදහස් කරන්න විතරයි. මට ප්‍රතිපදාවක ඔබව ගැට ගන්න අවශ්‍ය නෑ. ඒකයි මෙතනදී තවත් කියන්නේ. මේක සම්මාදිට්ඨියකුත් නෙමෙයි, මේක මිත්‍යා දෘෂ්ටියකුත් නෙමෙයි කියන කතාවකුත් කිව්වේ ඒකයි. ඔබට මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මට අවශ්‍ය ඔබ වචන කුඩක ගැට ගහන්න නෙමෙයි. මට අවශ්‍ය ඔබේ මනස මේ බැඳිලා තියෙන, රැඳිලා තියෙන, පාදහනේ වෙලා තියෙන ඔය මනස නිදහස් කරවන්න. විමුක්ති ඥානයක්, විමුක්ති දර්ශනයක්, චේතෝ විමුක්තියක් ඔබ තුළ ඇති කරගන්න. ඒ නිදහස තුළ තමයි නිර්වාණය තියෙන්නේ. සම්මා වායාම ජීවත් වෙන්නේ තෙතෙන් ඉඳලා සම්මා වායාමයෙන්. කිසිදු ව්‍යායාමයක් උත්සාහයකින් තොර ස්වභාවික ක්‍රියාවලිය. වීරයක් උත්සාහයක් ඕන මමත්වේ පවත්වා ගන්න. මෙසේ වේවා, මෙසේ නොවේවා, එසේ වේවා කියන සංකල්ප. ධර්මයේ දැක්කයිද එහෙම කියලා විනයකුත් නැහැ. එහෙම කියලා මොකක්වත් මේ දරාගෙන නැහැ. අරක නොකරින්ම ඉන්න ඕන, මේක නොකරම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන කියලා. ඉතින් එහෙම විනයක් තිබ්බනම් අර සුනක වැද්දා උසිනක් ගුවාම බල්ලෝ ටික රහතන් වහන්සේ දුවල ගිහිල්ලා ගහට නගින්නේ නැහැ. විනය රකින්න ගියන්න. උන්වහන්සේට එහෙම විනයක් නැහැ. උන්වහන්සේලා දන්නෝ ගාන්ට අවස්ථානෝචිතෝ පෙරලිලා වෙනස් කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න. එනිසා උන්වහන්සේලාට එහෙම ප්‍රතිපදාව කාටවත් දාන්න බෑ. විශේෂයෙන් රහතන් වහන්සේලාට බුදුහාමුදුරු කිසිදු විනයක් ශික්ෂණයක් පනවන්නේ නැහැ. අනිකුත් භික්ෂුන් වහන්සේලාට නවකුත් දේවල් පෙන්නන. නමුත් ඉතින් උන්වහන්සේලා දන්නවා, උන්වහන්සේලාට පේනවා ශ්‍රමණ ස්වරූපය. ඒ විදිහට කටයුතු කරන්න, ඒ පිළිවෙත් ටික, ඒ සම්මුති ක්‍රියාදාමයන් ටික ආයාසයෙන් දන්නවා. නමුත් අන්තගාමීත්වයක්වත්, මේ කරදරයක් කරගෙනවත් මොකක්වත් නැහැ. රහතන් වහන්සේලා අර නිගණ්ඨනාත මුත්ත වගේ සංකල්පයෙන් යුතුව පරම අවිහිංසාවාදී කියලා ඉවරලා කකුල් දෙක උඩ තියාගෙන යන්න පුළුවන් කමක් නැහැ. කොලාතු වලින් අතුල් අතුල්ල පාරේ යන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් කූඹිරැලක් දැක දැක පාගනන් පාගල නම් යන්නේ. නමුත් ආදන් වහන්සේ කෙනෙක් දන්නවා මේ ඇඟ මෙහෙම පිරිමදින්න බෑ මෙහෙම තද කරලා මේ මෙහෙම ඇඟ තද කරලා පිරිමදිනකොට මේ කීටය කොච්චර නැතිනවද මේ ඇඟි කොච්චර සුද්‍ර ජීවීන් ඉන්නවද ඒ සුද්‍ර ජීවීනොත් කවදක හරි නිවන් දකින්න ඕන ඉතින් ඒ නිසා මට කවුරුවන් නිවන් දක්කන හදිසි නැ ඔබට අවශ්‍යයි කියලා හිතනවා නම් ඔබ ඉන්න තැන මහා දුකක් කියලා හිතනවා නම් ඔබ වහාම මේ දර්ශනය දකින්න ඒක ඔබේ වගකීම ඔබේ අපාය නිදහස් වීම සානුකම්පිතව ආරාධනයක් කළාම සානුකම්පිත කාරණයක් හැටියට අපිට ප්‍රකාශ කළාම මේ නිවන් මඟ අපිට කියලා දෙන්න කියලා මේ දුක් රැසින් නිදහස් වෙන අපි දේශනා කරනවා. එහෙම නැතුව මේ ලෝල ගිහිල්ලා මේක දෘෂ්ටිගත කරන්න ඌමනාවක් නැහැ. පිළිගන්න කෙනා පිළිගනිද්දාවි නැති කෙනා නැති ගන්නවා. ලෙඩ තියන අයට විතරයි බෙහෙත් අවශ්‍ය කරන්නේ. ඒ වගේ නිවන් දකින්න ඕනේ කියන අයට තමයි නිවන තියෙන්නේ. සම්මා වායාමයෙන් යුතු ජීවිතය තියෙන්නේ ඇත්ත වශයෙන්ම මාර්ගඵලලාභීන්ටත් රහතන් වහන්සේලාටත් පමණයි. අනිත් අයට තියෙන්නේ වායාම කියන එක පමණයි. සම්මා කියන එක නැත. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුහුදුන් ජීවිතයේ ඉඳගෙන ක්‍රියාත්මක කරවන්න පුළුවන්ද? දකින්න උත්සාහ කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ක්‍රියාවක් හැටියට කරන්නට බෑ. ක්‍රියාවක් හැටියට කෙනෙක් තුල පවත්වන්නට බෑ පවතින්නේ නැහැ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය මුලින්ම දකින්න. සම්මා සංකප්ප ඊළඟට දකින්න. සම්මා වාචාව දකින්න මේ ඔක්කොගෙම දකින්න. මේ හයම එකට එක අනුබන්ධයි සම්බන්ධයි. සම්මා දිට්ඨිය කියන තැනට අඩිය තියෙනකොට මේක සම්මා සමාධියටම ගමන් කරනවා. එක වෛරයක කොණින් ඇල්ලුවාම අනිත් වෛරකේ කොනට මේක සම්බන්ධ වෙනවා වගේ සම්මා සමාධි ඥාතිකනුත් තියෙනව වෙන තුනේ සම්මා දිට්ඨියට එනකොටම ඒක ඔබ දකින්න. සම්මා සති, සම්මා සති කිව්වහම අපි අය හිතන්නේ මේ ඇවිදිනකොට ඇවිදින සිහිය කියලා. නෑ, හොඳ සිහියෙන් මැරෙන්නේ කියලා හිතාගෙන ඉන්න සමහර අය මොකද්ද හොඳ සිහිය කියලා දන්නේත් නෑ. මේ අම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ හොඳ සිහියෙන් මැරෙනවා කියන්නේ මොකද්ද? මං ගෝවා අම්මේ සිහිය නැති වෙන එකටමනේ මැරෙනවා කියන්නේ. ආයි මොකද්ද ඉතින් හොඳ සිහියෙන් මැරෙන්නේ? සිහිය නැතුව යන එකට තමයි මැරෙනවා කියලා කියන්නේ. ඉතින් හොඳ සිහියෙන් මැරෙන්නේ කොහොමද? සිහිය නැතුව කියලානේ මැරෙන්නේ. කොහොමද මැරෙන්නේ? යනකොට සිහිය නැති වෙනවා. හොඳ සිහියෙන් මැරෙන්න ඕන කියන එකේ තේරුම මේකයි. අර හොඳ කරුණු අදහස් ඔළුවට ගෙනලා අරගෙන ඒ වගේම මතක් කරවල දීලා හොඳ වටපිටාවක් තුල සංසුන් මනසකින් මිය යන්න ඕන කියන එකයි. පුදුන් ණයට ලොකු සාන්තියක් ඒක. හොඳ සුගති ආත්ම භාවල් සකස ගන්න හොඳ දෙයක්. පුළුවන් නම් එහෙම කරන්න ඕන මිය යන්න ඉන්න කෙනෙකුට. එයාට අපහසුාවක් වෙන කිසි දෙයක් කරන්න හොඳ නැහැ. එයා අපා කියන කිසි දෙයක් වතුර පවන්න එපායි වොත් අපි වෙලාවට කොවන්න හොඳ නැහැ. වතුර ඉල්ලුවොත් වතුර දෙන්න ඕන. පවන් ගහන්න හරි එපයි කියලා කිව්වොත් අපි පවන් ගහන්න හොඳ නෑ. අර ඒක රජ කෙනෙකුට තරහ ගියානේ නේද? ධර්මාශෝක රජතුමාට පවන් ගහලා තරහ ගියා. ඒ වගේ එතෙන්දී එයාගේ කැමැත්තට අපි වැඩ කරන්න ඕන. මොකද එයානේ තීරකයා. ඇත්ත වශයෙන්ම ජීවිතේක කෙනෙක් තීරකයා තමයි. තමන්ට ආහාර ගන්න පුළුවන්ද? උතර බොන්න පුළුවන්ද? බැරිද? පහසුද? මොකද්ද? අන්න ඒ විදිහට කටයුතු කරලා මානසික සුවතාවයක් ඇති කරලා ඒ වගේම කරන ලද හොඳ දේවල් ඕනනම් මතක් කරලා සතුටෙන් කරපු දේවල් මතක් කරලා හිත සතුටු කළාම මේක හොඳ සිහියක් බවට පත් වෙනවා. ඒක හොඳ දෙයක්. ලෞකික ජීවිතේ ඉතාම කළ යුතු කාර්යයක් බවට පත් වෙනවා. මේ සම්මා සති කියලා කියන්නේ ඉතාම ගැඹුරු දෙයක්. සෙරප්පු දෙක තීප දැනින් අරන් යන එකවත් කුඩේ තියලා තියෙන තැනින් අරගෙන යන එකවත් නෙමෙයි සම්මා සති කියලා කියන්නේ. අපිට තියෙනවා එක එක සිහියවල්. ආසත්ත භාවයෙන් එක එක සිහිය තියෙනවා. දැන් සමහරලාට කියන්නේ මම ගෙදර හදන එක, දැන් ගේ හදන එක ගැන සිහියෙන්. මං අපේ පුතා විවාහ කරලා දෙන එක ගැන සිහියෙන්. අපේ දුවගේ විවාහය ගැන සිහියෙන්. ඈ මගේ ඔළුවේ තියෙනම මේ දේ, මේ ප්‍රශ්නේ කියලා ඉතින් මොනව හරි කියනවා. ඒව ඉතින් තියෙන්න ඕන. ඒක ලෞකික ජීවිතේටනේ. හැම තිස්සෙම තියෙන සිහියක්. දැන් ඔයත්තන්ට සිහියක් තියෙනවා. මොන සිහියද? මමංකාරයේ සිහිය. මේ මම ස්ත්‍රියක්, මේ මම පුරුෂයෙක් කියන සිහිය තියෙනවා. ඒ සිහියෙන් ඉන්න නිසා පුරුෂයන්ට බැනපු ගමන් පුරුෂයන්ට තරහ යනවා, ස්ත්‍රීන්ට බැනපු ගමන් ස්ත්‍රීන්ට තරහ යනවා, ස්ත්‍රීන් වෙනම සංගමයක් හදාගෙන කාන්තා අයිතිවාසිකම් කියලා වෙනම සොසයිටි එකකුත් දාගෙන තියෙනවා. මොකද මේ ස්ත්‍රී භාවයේ චින්තනය ආරක්ෂා කරන්නේ. ඒක ලෞකික වශයෙන් වෙනම දෙයක්, ඒක එහෙම වෙන්න ඕන. නමුත් ඒව එහෙම රකින්න බෑ. මොකද මේ පිරිමියා කින් ගැහණිය වෙන් කරන්නවත්, ගැහණියකින් පිරිමියා වෙන් කරලා දකින්නවත් බෑ. මොකද එක ගෘහයක් මත වෙන වෙනම පවුල් වශයෙන් ජීවත් වෙන නිසා මේ වෙනම කාන්ත සොසයිටි හැදලා මේ කොරණ හම්බෙන්නේ නෑ. ඒක කෙරිලා නෑ ලෝකයේ තුල. ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් මේ දහමෙන් මිනිස්සුන්ව හික්මවීම තුල. තමා කියන සිහිය තියෙනවා, මමංකාරයේ සිහිය. මොනවද සිහිය? ලෝභ ද්වේෂ මොහ සිහිය, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල දුවන සිහිය, සංඥා සංකාර විඥාන වල දුවන සිහිය, රූප වේදනා සංඥා සංකාර විඥාන වල දුවන සිහිය තියෙන්නේ. ඔය සම්මා සතිය නෙමෙයි, ඔය තමයි සිහිය, නිකන් සිහිය. ඒ සිහිය තුල ඔබ කුසලුත් රස කරගන්නවා, කුසලුත් රස කරගන්නවා. සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? ඔබට කෙටියෙන් කියන්න, වරදවා වටහා ගන්න එපා. සිහිය නෑ. ඒක තමයි මගේ කෙටියෙන් කියන්න, වරදවා වටහා ගන්න එපා. වරදවා වටහා ගත්තොත් සිහිය නෑ කියන කෙනෙක් අපි පිටින් අඳුරගෙන තියෙන. සෙරප්පු දෙක මතක නෑ, කුඩේ මතක නෑ, කොහේ යන්නේ කියලා මතක නෑ, මොනවද කරන්න කියලා මතක නෑ. ඒ සිහිය නැති අය නෙමෙයි, ඒ සිහිය අවුල් වෙච්ච අය. සිහිය තියෙනවා, සිහිය අවුල් වෙලා. දැන් මෙතන ඊට වඩා ගැඹුරු දෙයක් කියන්නේ, මෙතන සිහිය අවුල් වෙලා නෙමෙයි, සිහිය නැහැ. දැන් ඔබ සාමාන්‍යයෙන් වෛද්‍ය සිද්ධාන්තයට අනුව අපි ශල්‍ය කර්මයකදී සිහිය නැති කරනවා. අන්න සිහිය නැහැ කියන ගුණය. ඒ සිහිය නැති වෙන්නේ කොතනද? කය, මොලේ, මොලේ ක්‍රියාකාරීත්වය තුළ මේ කයට අනුබද්ධ කරන ඒ සංඥා පද්ධතිය වැහිලා යනවා. දැඩි නිද්‍රාවකට වැනි දෙයකට එයා පාත්‍ර වෙනවා. දැඩි නිද්‍රාවක ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඒ ඖෂධීය බලයෙන් දැඩි නිද්‍රාගත වීමක් ඇති වෙනවා. දැන් නින්ද තදි නිදාගත්තට පස්සේ සිහිය නැහැනේ අපිට. අපි කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, මොනවත් සිහිය නැහැ. සමහර වෙලාවට අඩ නින්දත් එක්ක නැගිට්ටොත් එහෙම එයා මේ වෙන රටකට ගිහිල්ලා තමන්ගේ සුපුරුදු තැන බාත්รูම් එක තියෙනවද කියලා හොයනවා නේද? එහෙම දෙයක් වෙන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඒ නිසා මේ ඒ සිහියවල් නෙමෙයි. ඒක කා දැන් අර ශල්‍ය කර්මයකදී විශේෂයෙන් නැති වෙන්නේ, මේ නැති කරන්නේ, ඒ සිහිය නැති කරනවායි කියලා කරන්නේ කායික වශයෙන් දැඩි නිද්‍රාවකටපත් වෙනවා. එතකොටත් ඒක සිහිය නෑ, හැබැයි කායික සිහිය. මේ පංච උපාදානස්කන්ධයේ තියෙන යටිසිතේ තියෙන සිහිය කියන එකත් නැති වෙනවා. ඒක නැති කරන්න වෛද්‍යවරුන්ට බෑ. ඒක කරන්න පුළුවන් ධර්මයට. මෙතනින් ඒ අධ්‍යාත්මික ගැඹුරුම තැනින් ඒ සිහිය කියන එක නැති වුණාට පස්සේ අධ්‍යාත්මික යටි මනස අර නිද්‍රාවකටපත් වුණාට පස්සේ යාගේ කපන්න පුළුවන්, කොටන්න පුළුවන්, ඕන තරක් වෙනස් කරන්න පුළුවන්. අර ඒක දැනෙන්නේ නැති වෙන්නේ. පිනතුන කියන්නේ මේ සම්මා සතිය කියන එකත් උදා වුණාට පස්සේ යාගේ ජීවිතේට අර වගේ මොකක්වත්ම දැනෙන්නේ නැහැ. අර කායික නිද්‍රාවටපත් කළා වගේම ඒ අධ්‍යාත්මික සිත තුලින් ඒ සිහිය කියන ගුණය අයින් වුණාට පස්සේ, සතිය කියන ගුණය අයින් වුණාට පස්සේ ශල්‍ය කර්මයක් කරනවා වගේ තමයි. ඒ මනසට මොකක්වත් දැනෙන්නේ නැහැ. ওই මානසික පීඩා වේදනානේ තියෙන්නේ. සමහර අයගේ ඇඟ කපනවට වඩා රිදෙනවා හිත කපනකොට. ඒ හිත කපන ඒව සිද්ධ වෙන්නේ නැහැ සම්මා සතියටපත් වුණාට පස්සේ. කාටවත් හිත කපන්න බෑ. කෙනෙක්ගේ බඩ විතරක් නෙමෙයි, පපුව විතරක් නෙමෙයි, හිතත් කපන්න පුළුවන්. මෙන්න හිත කපන්න බැරි සිහිය නැතිවීම. සිහිය නැහැ, සම්මා සති මොනම සිහියක්වත් නැහැ. මම අවධාරණයෙන් කිව්වා මේක හරි ගැඹුරු දර්ශනයක්, වරදවා වටහා ගන්න එපා. සිහිය නැතුව ඉන්න පුළුවන් නම් මොනතරම් සුවදායිද? දැන් අපි කායිකව ටික වෙලාවක් සිහිය නැතුව ඉන්නෝ රාත්‍රී නිද්‍රාවටපත් වෙලා. ඇත්තෙන්ම ගොඩක් දෙනෙකුට මහ සපවත්ම කාලේනේ නිදා ගන්න කාලේ. ඒ නිද්‍රාවේදී ඔබ ලබන ඒ සුවයටත් වැඩිය මහා සුවයක් ජීවත් වෙලා ඉදදි පැය 24ම උදා වෙනෝ මේ අධ්‍යාත්මික සිහිය නැති කෙනෙක් බවට පත් වුණාට පස්සේ. ඒ අධ්‍යාත්මික සිහිය මටත් නැහැ. ඒ සතියනේ. ඒ නිසා තමයි අවදීන් හිටියත් නිදාගත්තා වගේ සැපක් තියෙනවා. දැන් ඔබ නිද්‍රා විදි ලබන සැපය මන අවදීන් ඉද්දිත් තියෙනවා. දැන් මොකද නිද්‍රාවටපත් වුණාට පස්සේ ඔබට තියෙන්නේ ඔබට තියෙන කාරණේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඇලෙන ගැටෙන ගුණයක් නැහැ. තමන් ගැන ආකල්පමය ගුණාංග ඔක්කොම නැතුව ගිහිල්ලා සම්පූර්ණ විවෘතභාවයටපත් වෙලා නිසල වෙනවා. අර ආටෝප්‍ය ජීවිතේ ආරෝපණ ජීවිතේ අහෝසි වෙනවා තද නිද්‍රාවේදී. සමහරලාට නිද්‍රාවේදී ඇත්ත කියවෙන්නෙත් ඒකයි. සමහරලාට හීනෙන් ඇත්තවල් එහෙම ජීවිතේ පුරුදු වෙච්ච දේවල් එහෙම කියවෙනවා. මහත්යට වෙන අයගේ නෝනලා ගැන කියන නෝනලාට නොයිකුත් දේවල් කියලා කියෙච්ච වෙලාවල් තියෙනවා. අපිට එහෙම ප්‍රශ්න බව ඇවිල්ලා කියලා දෙනවා. අපේ මහත්ය නිදාගත්තාම වෙන නෝන කෙනෙක්ගේ නමක් කියනවා කියලා. ඉතින් ඒ ඔක්කොම වෙන්නේ අර විවෘත භාවය නිසා. ඒ විවෘත භාවයත් එක්ක අර සිතට යනවා. ඒත් ඒ නිද්‍රාවයි තද නිද්‍රාවයි මතකයයි අතර දැන් සමහර දේවල් තියෙන ගැඹුරට සිතේ තැම්පත් වෙච්ච ඒ සාමාන්‍ය මතකයටත් වඩා ගැඹුරට යනවා. අපි කියන්නේ බැඳීම් මේ වගේ දේවල් කියලා කියන්නේ. ඒ වගේ දේවල් ටිකක් ගැඹුරට ගියාට පස්සේ සිතේ ටිකක් වැඩිපුරම ගැඹුරු සිතේ තියෙන දේවල් තියෙනවා ටිකක්. අනේ හරීදි වගේ නිද්‍රාවයි මතකයයි උපරිම මතකයයි තියෙන දේවල් එක්ක අතර පොඩි බස් වචන කියවෙන්න පුළුවන්. දකින්න පුළුවන්, හීන දකින්න පුළුවන්, එහෙම දේවල් වෙනවා. ඊළඟට යම් ආකාරයක තමන්ගේ මනසේ තියෙන කාලසටහනක් ඒ වගේම යම් යම් පෙර නිමිති මේ මනස තුල ගොඩනගෙන ගුණයකුත් තියෙනවා. මනසට දැනෙනවා මොනම දෙයක් ඒක දැනෙන ගුණයක් තියෙනවා තමන්ගේ ඉදිරියේ. මේ මනස මෙහෙම දැන් අපි හිතමුකෝ වැඩ පිළිවෙලක් අරගෙන කරලා ඉස්සරහට යනවා කියලා. සමහරලාට මනස අපගේ මේ දැනුවත් භාවයෙන් යුක්ත විඥාණයට වඩා ගොඩක් ඉස්සරහින් ගමන් කරනවා මේ අධ්‍යාත්මික මනස. ඒ නිසා අධ්‍යාත්මික මනස ගොඩක් ගමනින් ඉස්සරහට ගිහිල්ලා කියනවා මේ ගමනේ මේ ක්‍රියාවලිය ඉස්සරහා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා රයන්ටක් ගාලා ලබා දෙනවා, සංඥාවක් දෙනවා. ඒ මනං ඒ අධ්‍යාත්මික සිහිය නැතුව ජීවත් වීම හරිම සොඳුරු ජීවිතයක්. පුළුවන් නම් සිහිය නැති කරගන්න උත්සාහ කරන්න. සිහිය අවුල් කරගන්න නෙමෙයි, හොඳයි සිහිය නැති කරගන්න. සිහිය නැති වෙන්න කියන්නේ කායික සිහිය නෙමෙයි, අර අධ්‍යාත්මික සිහිය නැති කරගන්න. කායික සිහිය තියාගන්න. අර වෛද්‍යවරු නැති කරන්නේ කායික සිහිය. ඒක නැති කරාම ඒක කපලා දාන්න පුළුවන් ඕන කෙනෙකුට. මේක මානසික සිහිය. මානසික සිහිය නැති කරගන්න. කායික සිහිය හොඳින් තියාගන්න. ඒ කියන්නේ කුඩේ ගෙනියන්න, දරපොඩේ ගෙනියන්න, වැඩ ටික ගෙනියන්න, බස් එකේ ගෙනියන්න, ඒ සිහිය තියාගන්න. එදා සිහියවල් දෙකයි, ලෞකික සිහියයි, කාය විඥානයේ සිහියයි, ලෝකෝත්තර මනෝවිඥානයේ සිහියයි දෙකක්. මේ පරමාර්ථ පැත්ත මේ මනෝවිඥානයේ අධ්‍යාත්මික සිහිය. මේ ඔබ කතන ඔබ නම් හඳුනගෙන ඇත්තේ එක සිහියයි ඔය සිහිය තියෙනවයි කියලා. මම මේ ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක් මේ කතා කරන්නේ. ඉතින් සිහිය කියලා කියන්නේ එක එක කරුණු කාරණා කාරණා ඔස්සේ සිහියවල් මතක තියාගන්නේ නැතුව කරත්තේ බඩු පුටුව ගන්නවා වගේ නැතුව සම්පූර්ණ මුදාහල සිතක් කියන එකයි මම අදහස් කරන්නේ මේ සිහිය නැහැ කියන එකෙන්. සිහිය කියලා කියන්නේ මම පැහැදිලි කළා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔස්සේ ගත්ත සංස්කාර පොදියකට. දැන් ඔබ ගේ ගැන සිහිය, පුතා ගැන සිහිය, දරුවා ගැන සිහිය. මම කියන්නේ ඒක කරන්න නැතුව ඉන්නේ කියලා කියන්නේ ඒක අදාළ වෙන්නේ ලෞකික සහ මේ කාය විඥානේ එදිනෙදා වැඩ කටයුතු වල සිහියට. මේ කතා කරන සිහිය එම එකක් නෙමෙයි. ඒක උපාදානස්කන්ධේ නිකම්ම දුක් වේදනා විඳින සිහියත් තේන සිහිය නැතුව ඉන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි. සම්මා සතියෙන් ඉන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි. ඒ කියන්නේ මොකකටවත් එළෙන ගැටෙන මානසිකත්වයක් නැතුව ඉන්නවයි කියන එක. නැත්තම් නිකන් සිහිය නැතුව ඉවුවම වචන ටිකක් අමුතුයිනේ. ඒ නිසා ඒක වරදවා වටහා ගන්න එපයි කියන කාරණේ නම් අපි මතක් කරන්න ඕන. නමුත් මේක වටහා ගන්නට උත්සාහවත් වෙන්නත් ඕන. පොඩ්ඩක් අවුල් කරලා තිබ්බත් කමන්නේ. එතකොට විමසුම් බුද්ධියෙන් බලනවනේ. සමහර කට්ටිය බනින්න පටන් ගන්නවා. සමහර කට්ටිය විමසල බුද්ධියෙන් නුවණින් බලලා මේක තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට අර තේරුම් ගන්න කණ්ඩායම හරි වැදගත්. මේ දුස් කියන කණ්ඩායමට වැඩියි. සම්මා සමාධි. සම්මා සමාධි. මොනවාද සමාධිය? එයාගේ සමාධිය හුස්ම කෙරෙහිවත්, එයාගේ සමාධිය කසීනයක් කෙරෙහිවත්, එයාගේ සමාධිය අනිමිත්තක් කෙරෙහිවත් නැත. එයාගේ සමාධිය සියල්ලගෙන්ම නිදහස් වූ සමාධිය. සමාධි නැත සම්මා සමාධිය අනුවයයි. කිසිදු සමාධියක් නැත. සමාධියක් නැතුව ඉන්න පුළුවන් ආර්ය භූමියට පාත්‍ර වූ කෙනාට පමණයි. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට එතනින්ද ලෝකෝත්තර සමාධිය හමු වෙනවා. ඒ සමාධිය කෙනෙක් පුජ්‍යලේක් සත්වයක් හැටියට වඩන දෙයක්, වැඩෙන දෙයක්, වඩවන දෙයක් නෙමෙයි. අර අනිකුත් දේවල් වලට එක් නොවීමෙන් සිටීම තුළම ඇතිවන තත්වයයි සමාධිය කියලා කියන්නේ. හොඳට පවිත්‍ර වූ මනසක්නේ සම්මා සමාධියට පාත්‍ර වෙනකොටම ඇති වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ හොඳට පිරිසිදු කරගත්ත කාර් එක නගර වටේ හැම වටේම ගෙනියන්න නැතුව තියලා තියාගෙන ඉන්නවනම් ඒ තාක්කල්ම මොකද වෙන්නේ? අන්න තියෙනවා. ඒ කියන්නේ කායික වශයෙන් ගියත් නගර වටේ මනස, මේ ශරීරය, එයා මනස දුවවන්නේ නැත්තම් ඒවට එයාගේ කාර් එක කිලුට වෙන්නේ නැහැ. අධ්‍යාත්මික කාර්යය. එතකොට කිසිම සමාධියක් නැහැ. දැන් ඔයත්තන්ට සමාධින් තියෙන මොනවද? නෝනා ගැන සමාධිය, මහත්තයා ගැන සමාධිය, දරුවෝ ගැන සමාධිය, ඥාති ගැන සමාධිය, රස්සාව ගැන සමාධිය, ඊවල් දරුවල් ගැන සමාධිය. ලෞකික වශයෙන් ඒ සියලු සමාධින්ද තිබිය යුතුයි. හැබැයි අධ්‍යාත්මික වශයෙන් ඔබ ඒ සියල්ලම අත්හල යුතුයි. ලෞකික වශයෙන් ඒව සියල්ලම තබා ගත යුතුයි. අධ්‍යාත්මික වශයෙන් ඔබ ඒවා අත්හල යුතුයි. සම්මා සමාධි සිසිදු සමාධියක් නැත. සමාධියක් වෙන්නේ කොහොමද කියලා දන්නවද? දන්නේ නැහැ. සමහරලාට උන් ලස්සන සද්දයක් එනවා. ශබ්දය ඔස්සේ අපි සමාධිගත වෙනවා, ඒකාත්මික වෙනවා. ඔන්න රූපයක් දකිනවා, ලස්සන රූපයක්. ඔන්න බලාගෙන ඉන්න ඔයා දිහා දෙපාරක් බලන්න පුළුවන්. මොකද හරි හිත මෙහෙම පනාපයි, ඈ ප්‍රසන්න. ලස්සන මලක් දකිනවා, මේ මල දිහා ගොඩක් වෙලා බලන් ඉන්න පුළුවන්. එහෙමනම් අපි සමාධිගත වෙන්නෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ඔස්සේමයි. ලස්සන සොඳුරු හැඟීමක් හිතට දැනෙනවා, ඇති කරනවා යමෙක්ගේ ස්වરૂපයට අනුව. එක එක්කෙනාට ආදරේ හිතෙන්නේ එක එක ගුණයන් වල යෙදෙන මිනිසුන්ට. දැන් කෙනෙක් සත්තු මරණ කෙනෙකුට ආස නැති අය ඉන්නවා. ආදරයක් හිතෙන්නේ සත්තු මරණ කෙනෙක්. නමුත් මේ ලෝකේ සමහර අය ඉන්නෝනේ ආදරේ හිතෙන්නේ සත්තු මරණ කෙනාට. බොන මිනිස්සෙකුට සමහර අයට ආදරේ හිතෙන්නේ නැහැ. නමුත් සමහර අයට ආදරේ හිතෙන්නේ බොන්න මොනලු. සමහර නෝනලා ඉන්නෝනේ ඇයි බොන්නේ නැත්තේ? ආ බොන්න මොන කේ පොනෝලු. ඒක මේ මහත්මයෙක් ඇවිල්ලා කිව්වා, "ආමතුනේ අපේ නෝන ගෙනල්ලා දෙන්න" මට කිව්වා. ඉව නැති වුණොත් ගෙනල්ලා දෙනවා කෝ එයා කඩෙන් බොන්න කියලා. මොකට පොනවද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් ලෝකේ තියෙන සමාධිගත තත්ත්වවල දැන් සමහර අය ආස ධර්මකාමී, හරි නිවිච්ච ජීවිතවලට. සමහර අය ආස හරි රණ්ඩු මුරණ්ඩු කන් දින කලබල ජීවිතයකට. ඒකට ආස කරන්නේ ඈ. සමහර අය කැමති මේ වැඩි කීර්ති ප්‍රශංසාය මේව නැතු පාඩුවේ ජීවිතේ. තව කෙනෙක් ආසයි ඒව මැද්දේ හරියට බැබලිමි ඒවට. එතකොට මේ ආදරය, ප්‍රේමය මේවා බැඳිලා යන්නේ සමාධියේ, මේවා යන්නේ මේ එක එක පුජ්‍යලයන්ගේ එක එක රටානුගත අනුසාරයෙන් යන්නේ. එක සමාධියකටපත් වුණාම ඒවා හොල්ලන්න බෑ. දැන් බලන්න ඔය පූසෙක් එහෙම හදිස්සියේ නිකම්වත් ලේනේ බහින තැනක අල්ල ගන්න එයා ගුලි ගහලා එක ටාගට් එකකට ලැහැත් වෙනවා. ගෙනල්ලා ගහන්න බලන කෝට් එකෙන් ලේසියෙන් එලෝ ගන්න හම්බෙන්නේ නැහැ. ගහනවා මේ ඉදලෙන් ගහනවා, කොස්සෙන් ගහනවා, මලාට යන්නේ නැහැ. ඒ විදිහටම ඉන්නවා. මොකද එයාට ඒ තරම්
අර ඇඟට මස් වලට ඔක්කොටම ඇවිල්ලා තියෙන්නේ හොඳ ආහාරයක් ඔන්න දැන් බහිනවා මම මේක අල්ලගන්න ඕන කියලා තදින් මනසට ඇවිල්ලා මුළු ඇඟම ගල් වෙලා පූසගේ ගැහුවත් මිනිහට දැනෙන්නේ නැහැ. ඔය අත්දැකීම ලබලා මේති ජීවිතේ. හරි අමාරු වෙනව ගන්න. ඇයි සමාධිය? සමාධිය. ඒ ප්‍රේමය ආදරය කියන්නේ සමාධිය. සින්දුක තියෙන වෙන භාවනාවක් කොහෙන්ද කියලා ඒ වගේ ආදරය මේ සමාධිය. එහෙමනම් අපි සමාධිගත වෙන්නෙම මමංකාරය තුල. මමංකාරය නැත්තම් සමාධි නෑ. තියෙනවා සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ සමාධි නැති සමාධිය. සමාධි නැති සමාධිය කියන්නේ මොකක්ද? හැමදෙනෙක් අලුත් එකන්නේ. ඔව් අලුත් එක. බුදුදහම කොහොමත් අලුත්. එතකොට මේ තියෙන බුදුදහම නෙමෙයිද? නෑ. තියෙන්නේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පෑවට පස්සේ ගෙනල්ලා Hindu දහමම ආයෙ ගෙනල්ලා මේකේ ඉස්සා ගෑවා. ඈ ඕන එකක් වෙනස් කරන්න පුළුවන්නේ. දැන් කණුවක් හදනවා, වැටක් හදනවා. වැටේ ඔන්න ගාගෙන යන කට්ටිය කොළපාට. ආයෙ ඊළඟ ඡන්ද පෙරළුණාට පස්සේ ආයෙ නිල් පාට ගාගෙන යනවා. ඊට පස්සේ ඒක පොදු පුරෙමුනේ වැට බවට පත් වෙනවා. දැන් එහෙම එකක් වුණානේ පහුගිය දවසේ මේ කොළඹ අර මේක වටේ නගර සභාව වටේ වැටේ නිල් පාට ගාගෙන ගියා. ඊට පස්සේ ආයි ආයි ගන්න කිව්ව කොළ පාට. මොකද්ද වෙන්නේ? ඒකම වෙනවා. බුදුදහම බුදුරජාණන් වහන්සේ මේ වචනවල ලස්සන පාටක් ගෑවා. මොනද? විමුක්තියේ පාට. නිර්වාණයේ පාට. අර පුහුදුම් කට්ටිය ඉන්දියාවේ ඉන්න Hindu පුජ්‍යලය විශේෂයෙන් ඇවිල්ලා ගෑවා. ආයි ඇවිල්ලා මේක Hindu ආගම. ආයි හොයාගන්න බෑ. ඒකම වැට පාට වෙනස්. ඒක තමයි වෙලා තියෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ උන්නම් කෙනෙකුට වෙන පාටක් ගන්න පුළුවන්. මන්නම් මොනෝ පාටක්වත් ගන්නෑ. මට ඌමනා කරන්න ඔබ වචන පෙළකට 8කට 9කට 10කට අල්ලලා බඳින්න නෙමෙයි. ඔබේ මනසේ වෙනසක් ඇති කරවීම පමණයි. මනසේ අවසාන ප්‍රතිඵලය තමයි මොකද්ද? මොකක්වත්ම නෑ. මට මමවත් නැති ගල වෙන අන්දයක් කොහිද? මමත්වයේ දුරු වෙන තැන ආගම ජාතියක් වර්ගයක් කුලයක් ભેදයක් කොහිද? මොකක්වත්ම නෑ. හැබැයි මේ දර්ශනේ දැක්කයි ගයි කියලා 8යි 9යි 10යි ඔයාට 7යි අනිවාර්යෙන් උපදින්න කියලා එහෙම කතාවක් නෑ. ඒක විද්‍යාවක්. මේ ධර්මයේ දැකලා ඔබට බුදු වෙන්න ඕන නම් බුදු වෙන්න යන්න. මොකද මෙතෙන් පාත්‍ර වුණාට පස්සේ යා මේ වලලු මාල, කොණ්ඩ මාල, දේශපාලන මැදියම් දෙකන් ඒවට වැඩි උමනා කරන දෙයක් නෙමෙයි. එහෙම තනතුරකට හරි යාවි. ඒ තනතුර තුල ඉඳන් යමක් ලෝකයට දැහැමි දෙයක් කරන්න පුළුවන් නම් තමන් වෙනුවෙන් කියලා කිසි දෙයක් අපේක්ෂා කරන කෙනෙක් වෙන්නේ නැහැ. මොකද මමංකාරය ඉක්මවා යන කෙනෙක්නේ. එයාට ඊළඟට ඇති වෙන්නේ පරහිතකාමී අදහස්. මං තත්වයකට ඇවිල්ලා ඉන්නවා දැන් මම මට වඩා පහලෙන් ඉන්න අයට මම උදව් කරන්න ඕන කියන අදහස පහළ වෙනවා. එතකොට එහෙම කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් වුණොත් වෙන්නේ සම්මා සම්බුද්ධත්වය, අග්‍රශ්‍රාවකත්වය, මහා ශ්‍රාවකත්වය වැනි උත්තුංග කාරණයකට පාරමී පිරෙනවා. ඊට මෙහා දෙයකට නම් ඒගොල්ලෝ ආස හිතෙන්නේ නැහැ. මොකද ඊට මෙහා ලෞකික විඥානයේ තුල අන්තර්ගත වෙන නාම රූප වලට ආදරේ ආස කළා නම් එයාට නිවන් දකින්න බෑ. නාම රූප ඉක්මවා යන්න ඕන. නාම රූප ඉක්මවා යන්න ඕන. නාම රූප ඉක්මවා යන්න බෑ. අපි පොදුවේ අඳුනගෙන තියෙන නාම රූප. පොදුවේ අඳුනගෙන තියෙන නාම රූප කියලා අපි මොනවද? මනසට නාමයේ කියලා කියනවා, කයට රූපේ කියලා කියනවායි කියලා අඳුරගෙන තියෙන මේ බොරු කතාවක්. නාම රූප කියලා කියන්නේ මේ ඕනම දෙයකට ඔබ ආමන්ත්‍රණය කරන දෙයකට බලන රූපයක් තියෙනවා, නමක් තියෙනවා. ඕක තමයි ඔබේ විඥානය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ වශයෙන් අවදි වෙන්නේ. කොස්ස කියලා කතා කරනකොට ඒක කොස්සේ හැඩයක් තියෙනවා, නමක් තියෙනවා. ඉදල ඉදලක් තියෙනවා, හැඩයක් තියෙනවා. බුදුහාමුදුරුව ස්වරූපයක් හැඩයක් වෙන පොහුදුන් කෙනාට නාම රූප දෙකේ බුදු කෙනෙක් නෙපේන්නේ පුතඥයාට. ලෝකෝත්තර කෙනෙකුට පේන්නේ නාම රූප නිරෝධේ බුදු කෙනෙක්. ඒක නිසා තමයි ස්වාමීනි මට ඉපන්දක් පේන්නේ නැත. ඇඳලේනේ ඔබේ මනස කුමන தත්වයකට පරිවර්තන වෙනවද කියලා ඔබටම තේරෙනවා මේ දේශනා අහුන් කන් දීම තුළ. බලන්න ඔබ කිසිම අන්තයකට අපි තල්ලු කළේ නැහැ. ඔබේ චිත්ත පාරිශුද්ධත්වයක් ඇතිලා තියෙන. ඔබට කිසිම දෙයක් පිළිබඳව ද්වේෂයක් ඇති කරේ නැහැ. කිසිම වචනයක වැරද්දක් කියලා අපි පෙන්වුවේ නැහැ. කිසිම වචනයක් හොඳයි කියලා අපි පෙන්වුවෙත් නැහැ. මෙතන වචනේ සංකල්පේ දිට්ඨියේ තියෙන දෝෂයයි අපි පෙන්වුවේ. එහෙමනම් අපි මිදෙන්න ඕන එක වචනයකින් නෙමෙයි සියලු වචනවලින්. අපි මිදෙන්න ඕන එක සංකල්පයකින් නෙමෙයි සියලු සංකල්පවලින්. අපි මිදෙන්න ඕන එක දෘෂ්ටියකින් නෙමෙයි සියලු දෘෂ්ටිවලින්. කාටද මේ ආගම සාධාරණ නැත්තේ? මේ මිහිතලය තුල ප්‍රඥාවන්ත මිනිසෙකු ශ්‍රවණය කළා නම් ඒ ඕනම කෙනෙකුට පේනෝ මේ කතා කරන්නේ සැනසිල්ල ගැනයි, ආගමක් ගැන නෙමෙයි. සැනසිල්ලට ආගමක් නැහැ. දුකටත් මිනිසුන්ට ආගමක් නැහැ. හැමෝටම දුක හැදෙන. බයටත් ආගමක් නැහැ. පුනර්භවයටත් ආගමක් නැහැ. ඒක ලෝක ධර්මතාවය. බුද්ධ ආගමේ ආගමක් තියෙනවා කිව්වොත් උපදිනවා. ආගමක් නැහැ කිව්වොත් නැහැ. ඔබට ඒක පැය භාගයක් නිහඬව ඉන්න බැරි. දරි විදිහේ මෙහි නටන මනසක් තියෙනවා නම් ඕනම කෙනෙකුට කර්ම විපාක තියෙනවා, පුනර්භවයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. කර්ම විපාක නොදෙනවයි කියලා මං කිව්වේ බුදුන් ඇයිද නෙමෙයි, බුදුවරයන් වහන්සේලාට පමණයි, රහතුන්ට පමණයි. රහතුන්ට බුදුවරුන්ට කර්ම විපාක එන්නේ නැහැ කර්ම ක්ෂය වන නිසා. නමුත් අපි සමාජගත කරලා තියෙන්නේ අර වැරදි පේන්ට් එකක් ගෑවනේ, පේන්ට් කළානේ වැරදි පාටකින්. ඒකයි රහතන් වහන්සේලාට කර්ම විපාක දුන්නා කියලා දැම්මා. මොකක්වත් නෙමේ. ආගම් විරෝධී කාර්යයන් මුගලන් හාමුදුරුවන්ට හොඳටම අල්ලගෙන ගැහුවා. අතපය කැඩෙනකන් ගැහුවා. හැම තැනින්ම ඇටකටු කැඩුනා. උන්වහන්සේට ශාරීරික වශයෙන් උන්වහන්සේ මියදීමටපත් උන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ධම්මද පිරිනොම් පාන හොඳම කාලයයි කියලා ස්වභාවික ශරීරයෙන් මේ යන්න කලින්, කුස්ම නතර වෙන්න කලින් උන්වහන්සේ පහන සංඥාවෙන් නිරුද්ධ භාවයට පත් වුණා. ඉතින් අපි ඒකට දැම්ම ආරෝපණය කළා මෙහෙම කාලෙක. ඉතින් ගැහණියගේ බස් වලට අම්මටයි තාත්තටයි හොඳම ගහලා ගහලා පොලි වලින් ගහලා ගිනිල දැම්මයි ඒක කර්ම විපාකේ ආවයි කියලා. කර්ම විපාකයට බය කරන්න යොදාගත් එක බොහොම හොඳයි. ඒකෙන් හොඳ දෙයක් සමාජයට සිද්ධ වෙයි කර්ම විපාකයට බය වෙන මිනිස්සේ. නමුත් කර්ම විපාකයට බය නැති මිනිස්සේ ඕක ආදර්ශයටත් ගන්න ඉඩයි. තේරුණා නේද? දැන් අපි එකපාරක් මේ ඔය කුකුල්ලු හරේ මෙහි ජාත්‍යන්තර වශයෙන් අර සත්තු මරන්නේ මසට මැෂින් වලින්. ඒවා මේ චිත්‍රපටයක් ඇටියට හදලා මේ ලංකාවේ ඔය ගොඩාක් දෙනෙක් අතර ප්‍රචලිත වුණා. ගව ඝාතනය සහ කුකුල් ඝාතනය වෙනුවේ ඇත්ත වශයෙන්ම එක CD තැටියක් නිසා එක දැනක සිද්ධ වෙච්ච කතාවක් කිව්වා. ඒ CD තැටිය බලලා මේ මිනිස්සයා තීරණය කළාලු මෙන්න මේ වගේ නවීන තාක්ෂණයේ කුකුල් කොටුවක් දහන්න ඕන කියලා, මස් කඩයක් දහන්න ඕන කියලා. ඒ මිනිස්සයා ඒක බලලලු ඒ කුකුල් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න තීරණය කළේ. මේ දවල් වෙන අය අපි ඒක යෙදෙව්වේ මිනිසුන් කර්ම විපාකයට බය කරලා මස් මාංශ වලින් ඈත් කළා මිනිසුන් සුගතියට ගන්න. අර මිනිස්සයා ඒක කුකුල් මඩුවක් දාන්න කොටුවක් දාගන්න ආදර්ශයටත් ගත්තා. ඒ වගේ අපි හොඳට පෙන්වන සමහර ආදර්ශ නරකට ගන්නවා ලෝකේ හැටි. දැන් බුදුරජාණන් වහන්සේ ලිජ්ජවී මහරජ දරුවන්ගේ සමගිය ගැන කතා කළා. ඔවුන් සමගිව ඉන්නකම් ජයග්‍රාහී රටක් වෙනවා කියලා පෙන්නවා. ඕක අහගෙන හිටිය හතුරේ ආගෙන ඉඳලා මොකද කරේ ගිහිල්ලා එයා පොයින්ට් එක හොයාගත්තා. සමගිය මේගොල්ලෝ අසමගි කරන්න ඕන කියලා ඉවරලා අසමගි කෙරෙව්වා. කෙටෙව්වා කෝල කේලම් කියලා කොටවල විනාශ කළා. පායශීලීත්වයකින් ඒ කටයුතු කළා. ඒ නිසා අපි හොඳට පාවිච්චි කරන දේ සමහරකට නරකටත් පෙරලෙනවා. එනිසා ධාම කියන එක හරි ප්‍රවේශමෙන් හරි නුවණකින් ගන්න ඕනේ. දැන් ඔබේ මනසට අපි දුන්නු දෙයක් නැහැ. මනසේ තිබුණු විවිධ මලකඩ අපි ඉවත් කළා පමණයි. අපිට උවමනා කරන්නෙත් ඔබේ මනසට යමක් දෙන්න නෙමෙයි, තියෙන මලකඩ, තියෙන කුණු ගොඩවල් ඉවතට දාලා පිරිසුදු මනසක් ඇති කරන්න. පිරිසුදු මනසක් ඇති කරන්න. පිරිසුදු මනසක තියෙන්නේ මොනවද? මොකක්වත් නැහැ. හිස්ද? හිස් බව කියන්නේ පිරිසුදු බව නෙමෙයි. හිස් බව කියලා කියන්නේ රූපයක්, හිස් බව කියලා කියන්නේ නාමයක්. හිස් බව තුල තියෙනවා නාම රූප දෙකක්. ඒ නිසා කුමන හෝ අපි නාම රූප දෙක ඔබව ගැට ගන්නෑ. නාම රූප නිරෝධෝ, සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, මේ ඔක්කොම නිරෝධයි. පුදුම ශාන්තියක් මේවයි නිරෝධ වෙන්න වෙන්න ජීවිතය තුළ දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය විදියට ලෝකේ දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. මටත් එහෙමයි. බුදුහාමුදුරු තරම් බැරි වුණාට මටත් සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. මම ආර්ය භූමියේ ඥාතිත්වයේ දරන නිසා මම බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක්. සිවුරෙන් නෙමෙයි, දර්ශන සම්පත්තියෙන්, හදවතින්. ඒක දැඩි කරගත්ත දෘෂ්ටියක් නෙමෙයි, අවබෝධය නිසා ගොඩ නැගිච්ච ප්‍රත්‍යක්ෂතාවේ යථාර්ථය. සමහර ආගමිකයෝ ඒ ආගමිකට ලබ්ධි භාවය ඇති කරගන්නේ තත්වාරෝපණේ කියලා 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 කියලා. දෙයියෝ සත්‍යයි, දෙයියෝ සත්‍යයි, දෙයියෝ ඉන්නවා 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 කියලා ඔළුවට දානවා. දාල දවසට හතර පස් සැරේ තදින් ඔළුවට තෙරපනවා. තෙරපල තෙරපල ඒ මනුස්සයා එකින් ආවේශ කරනවා. ඊට පස්සේ ආගමික උමුතු භාවයට පත් වෙනවා. ඊට පස්සේ ආගමික උම්මත්තකෙක්. ඊට පස්සේ මේ පොතේ තියෙන දේවල් විතරයි කරන්න ඕන. මිනී මරන්න, සත්ව ඝාතන කරන්න, ස්ත්‍රී විශාල විනාශ කරන්න, හිරිහැර කරන්න, ඒ ඔක්කොම ටිවල් අර ඔළුවට දාලා ඊට පස්සේ ආගමික න්‍යායාත්මක උමුතු පුජ්‍යලයක් නිර්මාණය කරනවා. අපි ස්වචින්තනයට ඉඩ දීලා, ස්වනිදහසට ඉඩ දීලා, විමර්ශන බුද්ධියට ඉඩ දීලා, මානව ධර්මවලට ඉඩ දීලා, තමා විසින්ම තමන්ගේ මනස මෙහෙයවල, තමන්ටම දැනෙන දේ අනුව ප්‍රියාප්‍රිය භාවය හොඳින් තේරුම් අරගෙන, තමාගේම මනස පිළිසරණ කරගන්න, පිහිට කරගන්න, තමන්ටම හොඳ නරක බලන්න පූර්ණ නිදහසකින් යුක්තව ඉඩකඩ දෙන දහම තමයි සම්බුදු දහම. එන කිසිම දහමක් ඉඩකඩ දෙන්නේ නැහැ. ඉතින් ලෝකයේ ඉදිරියේදී පහළ වෙන්නේ ප්‍රඥාවන්ත මිනිස්සු නම්, නුවණැති මිනිස්සු නම්, ඔය කොච්චර ආගම් උඩ කනගෙන දැඟලුවත් නුවණැති මිනිස්සු ටික පහළ වෙනකොටම ඔය ආගම් සියල්ලම කුණුබක්කේට යනවා. බුදුදහමේ වර්තමාන තියෙන වැරදි දෘෂ්ටි බව කුණුබක්කේට යනවා. බුදුදහමවත් මේ තියෙන බුදුදහම ඉස්සරහට ගෙනියන්න බෑ. මොකද ප්‍රඥාවන්තයෝ බාරගන්නේ මේ වෙනකොටම ඉවරයි. දැන් මම බාරගන්නේ කියන්නේ එක්කෙනෙක්ද? ඉතින් මං වගේ තව ලක්ෂයක් බිහි වෙනකොට, දහහක් කෝටියක් බිහි වෙනකොට, කෝටි 100ක් බිහි වෙනකොට අරව මිනිස්සුන්ගෙන් ඈතට යනවා. ඇයි ඈතට යන්නේ? විද්‍යාත්මක නොවන, යථාර්ථවාදී නොවන, සත්‍යයට නොගැලපෙන දේවල් ඉවතට යනවා. ඒක වළක්වන්න බෑ ප්‍රඥාවන්තයෙක්ට. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. අපි මුහුණේ දැලි දකින කණ්ණාඩියක් තිබුණොත් කණ්ණාඩිය නොපෙනෙනකන් අපි මුහුණේ දැලි තියාගෙන ඉඳි, කණ්ණාඩිය දුටුව සැනින් අපේ මුහුණේ දැලි පිසතමා ගන්නවා. ඒ වගේ ජීවිතේ තමන්ගේ දුක තියෙන්නේ දුක නොදකිනකන්. දුක දකිනකොටම සමුදය ඇති කරගන්නවා, පිහිදා ගන්නවා, නැති කරගන්නවා. ඒක තමයි මාර්ගයයි නිරෝධයයි කියලා කියන්නේ. පවිත්‍ර මනසක් තමයි අවසාන ප්‍රතිඵලය. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ සෞම්‍ය වූ ගුණය, නිදහස් වූ ගුණය, නිරෝධ වූ ගුණය, සියල්ලගෙන්ම නිරෝධ වූ ගුණය. තකො නිරෝධ වූ ගුණය පුත පුහුදුන් කෙනෙක් අඳුනන්නේ. පුහුදුන් කෙනෙක් අඳුනන්නේ රෝධය, චක්‍රය, අන්තගාමිත්වය පමණයි. මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන ශ්‍රේෂ්ඨ දර්ශනය පහළ වෙන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට. එයා තමයි උභෝවන්තේ නිදහස් වෙච්ච දේමේ අන්තා බබ්බජිතේන නසීවි තබ්බා. මේ අන්ත දෙකෙම ශ්‍රවණේ සේවනේ නොකරන උභෝවන්තේ නිදහස් වෙච්ච ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. දැන් බෞද්ධය කරන්න ඔය දේමේ අන්තා පබ්බජිතේන නසීවි තබ්බා කියපු එක ඒක දෙකෙන්ම 50-50 දාලා මධ්‍යම ප්‍රතිපදාව හදනවා. කාමසුගල්ල ගානියෝගෙන් 50යි මධ්‍යම අත්තිකිලමතානියෝගෙන් 50යි දාලා හදනවා. එතකොට ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි, ඒක මිශ්‍ර ප්‍රතිපදාව. එතකොට මේ අර අධ්‍යාත්මික දර්ශනයක් හොයාගෙන යන කෙනෙකුට පස්වග මහණුන්ට ජීවන ප්‍රතිපදාවක් බුදු කෙනෙන් දේශනා කරන්නේ නැහනේ, කාලෝචිත නැහනේ, ස්ථානෝචිත නැහනේ, ගැළපෙන්නේ නැහැ. ඔවුන්ට උවමනා කළේම අධ්‍යාත්මික දර්ශනයක්. එහෙමනම් බුදුහාමුදුරුව ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරේ ජීවන ප්‍රතිපදාවක් නොවේ අධ්‍යාත්මික නිවන් දර්ශනයක්. වැට හරි ගාපු සායම වැරදි. එනිසා මේ ත්‍රිපිටක ධර්මයේ හරි ඒක උඩ දීපු නිර්වචනයයි වෙනස් කළේ. ඒ නිර්වචනය මත තමයි ඒ දේ තියෙන්නේ. ඒක වෙනස් කළා සමහර අය, සමහර අය වෙනස් වුණා දන්නේ නැති කමට වෙනස් වුණා. ඒකයි හේතුව. සමහර අයට පුළුවන් හිතලම රස නැතුව කෑමක් හදන්න. හිතල රස නැති වෙන්නේ කෑමක් හදන්න පුළුවන්. ලුණු ඇඹුල් අඩුවෙන් දාලා හදන්න පුළුවන්. ලෙඩෙකුට නිසා රස අඩුවෙන් හදනවා. තව කෙනෙකුට නොදන්නකම නිසාවත් රස අඩු කරන් අඩු වෙන, ලුණු වැඩි වෙන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපේ භික්ෂුන් වහන්සේලා තුලින් කියවෙන යම් යම් දේවල් වලට අපි බුත් හිතන්නේ තරහක් ගන්නෑ, අමනාපයක් ඇති කරගන්නෑ. මොනම හේතුවකින්වත් කිසි කෙනෙක් අවශ්‍ය නැහැ. උන්වහන්සේලා කියන දේවල් අයියෝ මේවද කියන්නේ කියලා මුකුත් හිතන්න හොඳ නැහැ. ඒ නොදන්න කාලෙදී පුහුණු වෙන්න හදද්දී ඔය වගේ දේවල් වෙනවා. ඒසා ඔබට තියෙන මේ ඇහෙන වාරයක් පාසා තව දහස් වරක් අහන්න මේක. ගැඹුරින් විමසුම් කරන්න, සක්මන් කරමින්, වෙදිමින්, පුටුවේ වාඩි වෙලා ඉඳිමින්, නිදි ඇඳේ සිටමින් ගැඹුරින් පරිශ්‍රණය කරන්න. ඔබට යම් මොහොතකදී ඔබම ඉක්මවා යන, ඔබ ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා යන, පටිච්ච සමුප්පාදයම ඉක්මවා යන, පටිච්ච සමුප්පාදයේ නිරෝධය ඔබ දකිනවා. එතකොට එතන ආර්ය අෂ්ටාංග මාර්ගයවත්, පටිච්ච සමුප්පාදයවත්, මමවත්, මගේ කියන දේවල්වත් මොකවත්ම නැහැ. එතන තියෙන්නේ නිර්වාණය කියන ගුණය පමණයි. නිර්වාණය යනු බැඳීම් නැති. බැඳීම් නැති යනු වචන නැති, සංකල්ප නැති, දෘෂ්ටි නැති, සමාධි සති නැති තැන. මේ සම්මා කියන වචනයෙන් ඉදිරියේ තියෙන දිට්ටි කියන වචනේ විනාශ කරලා දානවා. ඒකයි සම්මා කියන වචනේ දැම්මේ. භාෂාර්ථවල රස කියන වචනේ ඉදිරියේදී නියන්න ඉදිරියේදී යෙදුවාම නී රස කියන වචනේ, රස කියන වචනේ විනාශ කරනවා. තේනවනේ? හර කියන වචනේ නියන්න යෙදුවාම නී හර වුණාම හරය නැති කරනවා. ඒ වගේ තමයි දිට්ටි කියන වචනේ ඉදිරියෙන් සම්මා කියන යෙදුවාම දිට්ටි කියන වචනේ විනාශ කරනවා. බව කියන වචනය ඉස්සල්ලා පසුව යොදන භව විමුක්ති. භවය කියන වචනේ තියෙන අර්ථය විනාශ කරන විමුක්ති කියන වචනේ. තණ්හාව කියන වචනයට පසුව යොදන විමුක්ති, තණ්හා විමුක්ති. තණ්හාව කියන වචනය තුල තියෙන ගොඩ නැගීම විමුක්ති කියන වචනයෙන් පුපුරවා හරිනවා, නැති වෙනවා. එතකොට තණ්හා විමුක්ති වෙනවා, භව විමුක්ති වෙනවා, සංකාර විමුක්ති වෙනවා. චේතෝ කියන එකට පසුව යෙදුවාම ඒක චේතෝ විමුක්ති වෙනවා. එතකොට විමුක්ති කියන වචනේ ඉදිරියෙන් අනිවාර්යෙන් අසුභාර්ථයක් විතරයි යොදන්න ඕන. නමුත් ලංකාවේ එක දේශපාලන පක්ෂයක් තියෙනවා ඒ නොදන්නකමට මෝඩකමට දාගත්ත නම ජනතා විමුක්ති සුභාර්ථයක් ජනතාව කියන්නේ අසුභාර්ථයක් නෙමෙයිනේ ජනතාව විනාශ කිරීම කියන අර්ථයේ අවසානේ ඉන්නේ කොහන්නේ තෝක ගෙරිලා දින්නෙත් ඒක කවදක හරි වෙනම් මෙහෙම වෙනස් කරගෙන හොඳ වැඩ කරයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා නමුත් විමුක්ති කියන වචනේ ඉස්සරහින් යෙදෙන්න ඕන හැම විටම අසුභාර්ථයක් පමණයි විමුක්ති කරන්න ඕන අසුභාර්ථයක් යුද්ධයක් විමුක්ති කළාට කමන්නේ යුද්ධ නැති කරනවා ඒකට කමන්නේ සුභාර්ථයක් යොදන්න එපා ඒ වගේ සම්මා කියන ගුණේනුත් එහෙමයි මේ ඉස්සරහින් තියෙන්නේ මුලින් තියෙන්නේ සම්මා කියන වචනේ ඊට පස්සේ එදෙන ඉස්සරහින් දිට්ටි සංකප්ප වචන කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන්නේ මේවා වැඩි දියුණු කරන්න ඕන දේවල් නෙමෙයි මේවා දුරු කරන්න ඕන දේවල් දෘෂ්ටිය දුරු කරන්න ඕන දේවල් සංකල්ප දුරු කරන්න ඕන වචන දුරු කරන්න ඕන මේවා සරල අයට නෙමෙයි කියන්නේ ගැඹුරු දර්ශන අයට නැත්තම් කෙනෙක් ආයේ වචන දුරු කරන්නේ කොහොමද කියලානේ දැන් මේ වචන දුරු කරපු නිසා තමයි ඔබට මේ වචනවල ශාන්තියක් ඔබට දැනෙන්නේ නිවැරදි සැනසෙල්ලක් ඔබට දැනෙන්නේ මේ වචනවල රුදුරුකමක් ඇති කළා නම් මේ වචනවල ද්වේෂය අන්තර්ගත කළා නම් මේ වචනවල මේ ලෝභය මෝහය අන්තර්ගත කරා නම් ඔබ ද්වේෂයෙන් පිරිච්ච ලෝභයෙන් පිරිච්ච මිනිසෙක්පත් වෙනවා දැන් බොක්සින් ක්‍රීඩාවේ ඉන්න දෙපැත්තේ ඉන්න හෙල්පර්ලා ඒගොල්ලෝ අඳයාගේ මනසට දෙන්නේ මොකන්ද වැටෙන්න ගන්න බිම වැටෙන්න ගන්න එක ෂොට් එකෙන් ගන්න පෙල්ලිනා වැටෙන්න ගන්න මැරිලා වැටෙන්න ගන්න කියනවා ඒත් මොකද්ද කියන්නේ අර පුජ්‍යලෑගේ තුල දෘෂ්ටියක් ඇති කරනවා ආගල්පයක් ඇති කරනවා අරයට ද්වේෂයක් ඇති කරනවා අනිත් එක්කෙනා කෙරෙහි මහා දෙන්න කියලා එහෙමනම් අපි කරන වචනෙන් දුරු කරනවා සංකල්පයෙන් දුරු කරනවා සංකල්ප තමයි වේදනා දෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් වේදනා දෙන්නේ දෘෂ්ටි තමයි සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් මිශ්‍ර වශයෙන් වේදනා දෙන්නේ වචන තමයි සුඛ දුක්ඛ උපේක්ෂා මිශ්‍ර වශයෙන් වේදනා දෙන්නේ වෙන අන්දයක් නෙමෙයි ඔබ රිදුම් කෑවනම් රිදුම් කාලා තියෙන වචන නිසා ඔබ වේදනා විඳින්නේ සංකල්ප නිසා ඔබ වේදනා විඳින්නේ දෘෂ්ටි නිසා ඒ වගේම තමයි කම්මන්තත් එහෙමයි ක්‍රියාවලී ප්‍රතිපදා ප්‍රතිපදාවන් නිසාමයි මෙසේ වේවා මෙසේ සිදු නොවේවා කියලා අපි මනස තුල දාගත්තට පස්සේ ඒ තුලින් අපි වේදනාවක් හටගන්නවා ඒ අපේ න්‍යායයට අපේ ප්‍රතිපදාවට ඉන්නවනම් හරියයි එසේ නොවේ නම් ප්‍රතිපදාවට ඔන්න කම්පණිය ඇති වෙනවා ආජීව ජීවන රටාත් එහෙමයි දැන් මගේ ජීවන රටාව කියලා මම ඇති කරගත්ත ආකල්පේම මට සංග්‍රහ කරනවා නම් කැමතියි වෙනත් විදිහක සංග්‍රහ කරපු ගමන් ඔන්න ඇවිස්සෙනවා හැමෝම එහෙමයි ඔබත් එහෙමයි කවුරුත් එහෙමයි වායාම උස්සාහයන් කුමටද ඇලෙන්න ගැටෙන්න බැඳෙන්න ලෝභ ద్వේෂ මොහ රැස් කරන්න විභජනය කරන්න අයින් කරන්න ඉවත් කරන්න අපි මිනිස්සුන්ට නයිකෝ දේවල් අයින් කරන්න කිව්වට අයින් කරන්න ඈත් කරන්න කියන දේවල් ආසා කරන්න එපා කියන එක ලෝකයේ දහමක් ඒක ලෝකෝත්තර දහමක් නෙමෙයි මිනිස්සු නිතැතිම ආස නැති කොටසකුත් තියෙනවා ආස නැති පුජ්‍යලයෝ ඉන්නවා ආස නැති පළාත් තියෙනවා ආස නැති කෑම තියෙනවා ආස නැති සිතුවිලි තියෙනවා ආස නැති ෆිල්ම් තියෙනවා ආස නැති සෝන්ස් තියෙනවා එක එක දේවා ඉතින් අමුතුවෙන් මේ ආස ඔක්කොටම ආස නැති වෙන්නේ කියලා කිව්වයි කියලා නිවන් දකින්න බෑ ආස නැති ස්වභාවය කියලා කියන්නේ මනෝභාවයක් එනිසා මේ ශරීරේ ලේ තියෙනවා මස් තියෙනවා ඇට තියෙනවා ඇට මතු තියෙනවා මදුළු තියෙනවා කන ආහාරය ප්‍රමා පිළිකුල් කරනවා මේක බලුවමනයක් වගේ දිරනවා අරව මේවා කිය කිය මේ මොනවද කරන්නේ එතකොට විනාත්මක දර්ශනයකින් යුතු පිරිසක් බවට පත් වෙනවා ශ්‍රී ලාංකික සිංහල ජනතාවගේ විනාශයේ තියෙන බුදුදහම ඍණාත්මක දහමක් හැටියට ගැනීම ඒකයි ඒ නිසා ඒ සිදු නොවේ නම් ඉතාම ශ්‍රේෂ්ඨ පිරිසක් නිර්මාණය වෙනවා මේ දහම නිසා වැට හරි ගාපු තීන්ත තමයි වැරදි ඒ නිසා ඒ වැටේ නිවැරදි තීන්ත ගන්න කටයුත්ත තමයි අපි සිද්ධ කරන්නේ ඔබට ඒක නිවැරදිව ගෑවෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් ඔබේ හිත දිහා බලන්න ඕන මේ ශ්‍රවණය කරද්දී. ලෝභ ద్వේෂ මොහ මාන මද මාන ඊර්ෂ්‍යා දෘෂ්ටි වචන සංකල්ප වලට ඔබ අපිව තල්ලු කරන්නේ නැති නිසා. මේ වචන මේ කොච්චර විරුද්ධ වචන කතා කළත් ප්‍රඥාවන්තේ විරෝධතාවය ප්‍රකාශ කරන තාම ආවේ නැහැ ඇඟට. එන්නේ නැත්තේ. අවදාමත් එන්නේ නැහැ. ඇයි? බෑනේ ප්‍රඥාවන්තයෙකුට සත්‍ය පාගල කතා කරන්න බෑ. සත්‍ය පාගල කතා කරන්නේ නායත් එනවා. ඇවිල්ලා අපි ඉස්සරහ ලෙන්සු දෙකක් විතර තියාගෙන දාඩිය පිහදානවා. ඔළුවේ තට්ටේ ඉඳලා හැම තැනම දාඩිය දානවා. ඒක මහත්මයෙක් ඇවිල්ලා එක පදනමක් එයා මට උගන්වන්න හදන්නේ. ඉතින් මං කව හර කියන්නකෝ. දැන් කියාගෙන යනවා. වචන එයා වචන 100ක් විතර කියාගෙන ගියා. මම එක වචනයක් කියනවා. කිව්වහම අර වචන වලට ඔක්කොම හැලෙනවා. ආයෙ මුලින් ඉඳලා කියයි යනවා. ආයෙ කියාගෙන යන්න දීලා මම තව වචනයක් කියනවා. කියපුවම අර වචන ටික කැඩෙනවා. ඉතින් මෑනම හති වැටිලා කියවලම. ඇයිද කියන කියන්නේ හේ එයා 100ක් දානකොට මම එකක් කිව්වහම අර කැඩෙනවා. ඉතින් යාට දැන් අවසානේ වෙහෙසයි මේ කියලම. මේක දෘෂ්ටි පතරවන්න දැන් මං කව දැන් ඔය ගත්ත ආකල්පයක්නේ මතයක්නේ කියලා කියන්නේ. දැන් ඔය මට මේ අපි ඔය දේශනයකුත් කරපු වෙලාවේ එක තරුණ පුතෙක් ඇවිල්ලා ගිහුවා ඇවිල්ලා දැන් මෙහෙම එතකොට අර දෙයියෙක් ඉන්නවා කියලා ආ කිව්වහම දෙයියෙක් ඉන්නවා දෙයියෙක් නැහැ කියලා කිව්වහම දෙයියෙක් නැහැ කියලා කිව්වන පස්සේ ඊට පස්සේ පුතා ඇවිල්ලා කිව්වා මේ එහෙනම් ওই විෂ්ණු කියන සංකල්පෙත් බොරු නේද කියලා. දැන් ඉතින් මේ අහන්නයි හදන්නේ මේ බුදුහාමුදුරු විෂ්ණු දෙයියන්ට බාර දුන්නා කියලා කතාවන්නේ ඔය තියෙන්නේ දීලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ විෂ්ණු දෙයියන්ට බාර දුන්නයි කියන එකත් බොරු නේද කියලා කිව්වා. ඊට පස්සේ මෙන්න මේකයි අපිට ඒ වගේ දෙයකට කියන්න තියෙන කතාව. අපි කිව්වොත් මේ කතාව අපි කලින් කියලා තියෙනවා. අපේ ගෙදර තියෙන්නේ කාමර පහයි සාලයයි කුස්සෙයි තියෙන්නේ කියලා කිව්වොත් ඔබට ඒක ඇත්තක්ද බොරුවක්ද? ඔව් මොල කිසි කෙනෙක් අපේ ගෙදර ගියේ නැහනේ. මම අහන්නේ ඔබට ඒක ඇත්තක්ද බොරුවක්ද? ඔබට ඒක ඇත්ත වුණත් ඒක බොරු වුණත් ඔබට ඒක බොරු කියන්න බෑ. අමාරුලත් මම ඇත්ත වෙන්නේ නැති කියන්නේ නැත්තේ. නමුත් ඔබට 100%ක් විශ්වාස කරන්නත් බෑ. මොකද දැකේ නෑනේ. බොරුට කියනවද දන්නේත් නෑ. නමුත් පුජ්‍යල විශ්වාසයේ මත හාමුදුරුවෝ කියන නිසා ආවෙන්නේ නැති. අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඔබට ඒක ඇත්තක් වුණත් බොරුවක් වුණත් සංකල්පයක් නෙවෙයිද? සංකල්පයක්. ඒ නිසා නිර්වාණය වුණත් මොනතරම් සත්‍යක් වුණත් ඔබ බෞද්ධයෙක් හැටියට වැළඳගෙන හිටියත් බුදුදහම ඔබත් අර මිත්‍යා දෘෂ්ටික සංකල්ප ගණයේම එක්කෙනෙක්ම තමයි. සත්‍යක් වුණත් ප්‍රත්‍යක්ෂතාවයෙන් තොර වූ තන සංකල්පයක්. ඒ නිසා ඔබ දෙවියෙක් ගැන වේවා යක්ෂයෙක් ගැන වේවා භූතයෙක් ගැන වේවා නිර්වාණය ගැන වේවා දහම ගැන වේවා අපේ ගෙදර ගැන වේවා ඔබ ඇති කරගන්න ඒ අදහස සංකල්පය ප්‍රත්‍යක්ෂතාවය වෙනතුරුම. ඒ නිසා මේ එක එක දෙයියෝ ගැන අහලා එක එක පුජ්‍යලයෝ ගැන අහලා අපි ප්‍රභේද ඇති කරන්න ඕනේ. අර මෝහණය වෙනවා. ඉතින් මෙහෙම දෙයියෙක් ඉන්නවා. ඔයාට දෙයියෝ ලැබෙනවා. අරක ලැබෙනවා. මේක ලැබෙනවා. පිහිට ලැබෙනවා කියලා. ඉතින් ඔළුවේ ගැට ගැහුවට පස්සේ ඒ ගැට ගැහිල්ලට එක අතකින් බයට සමහර අය මේ මෙහෙම කරනවා. ඒ ගස් යට හරේ මේ සමහර තැන් තියෙන මිනිස්සුන්ව නේද පඳුරු වෙල්ලල යන්න පඳුරු දාලා යන්න පුරුදු වෙන තැන් තියෙන්නේ. ඉතින් හොඳයි එහෙම ආශිර්වාදාත්මක එහෙම හරි රුපියලක් දාලා ගරු කරලා යන එක හොඳයි. හිතේ යම්කිසි ශක්තියක් ඇති වෙනවා. විශ්වාසයේ මතනේ ඇති වෙන්නේ. පුහුදු මනස හරි අසරණයිනේ. ඉතින් අපි වගේ අයට ලොකු දර්ශන බලයක් තියදී එහෙම වුන්නේ. නමුත් අපිත් මම ගියත් ඒ පොදුවේ කවුරුත් එහෙම පඳුරු දාන තැන් වලට මාත් කියනවා ගිහිල්ලා දාලා එන්න කියලා. කවුරුත් කරන එක ඉතින් අපි කරගෙන යමු. ඉතින් දර්ශනයේ වෙනසක් නැහැ. ඒක මම කරන්නේ ඒ ආයතනේ විදුලි බිල ගෙවන්න. දාලා යන්නේ මේ කාගවත් දෙයියෙක් මොකක් හරියන්නේ කවුරුත් දාන හොඳ දෙයක්. එතන ලස්සන බුදු පිළිමයක් නෙලලා තියෙනවා. එතන ලස්සන බෝධියක් හදලා තියෙනවා. ඒගොල්ලෝ මේ වැඩ කරන්නේ මේ ආධාරකින් වැඩේ කරන්නේ. ඒක ප්‍රසන්නයි මාකට කියන්නේ මිනිස්සෙකුට. මිනිස්සෙක ජීවිතේ පොඩි අලුත් වීමක් වෙනවා. කන්න ඕන. නේ? මම බලන්න දෙවියන්ගේ පිට ගන්න නෙමෙයි. පුළුවන් නම් මම දෙවියන්ට උදව් කරන්න. මම්මලනේ මට දෙයියන්ට උදව් කරන්න පුළුවන් ද කියලා. අනේ ඒ ඒ ඒ තත්ත්වයට එන එන ඔබට මේ අවබෝධය ලබා ගත්ත ගමන් පුළුවන්. මොකද දෙවිය සෝවාන් වෙලා නැහැනේ. දෙවියන්ට උදව් කරන්න පුළුවන්. දෙවියොත් අසරණයි. දෙවියොත් දුක් විඳිනවා. දෙවියොත් වේදනා විඳිනවා. දෙවියොත් ලෝභ ද්වේෂ මෝහ මාන මදමාන ඊර්ෂ්‍යා කේන්ති තරහින් වේදනා විඳිනවා. ඒ කියන්නේ සමහර දෙවියෝ කුපිත වුණොත් දඬුවම් දෙනවා කියන්නේ. ඒ කියන්නේ දෙවියන්ට තරහ යනවා. එහෙනම් අපිට දෙවියන්ට උදව් කරන්න පුළුවන් මේක දැක්කොත්. දෙවියෝ කියන්නේ මේ මිනිස්සුයනේ. මිනිස්සුයෝ මැරලා ගිහිල්ලා දිට්ටියක් වශයෙන් සැරිසරමින් මිනිස්සුන්ට උදව් කරනවා. ඒගොල්ලන්ට ආරාධනා කළාම නොයෙකුත් විදියට ඇවිල්ලා ඒ අදුෂමාන බලවේගය වගේ කැංකට ඇවිල්ලා මිනිස්සුන්ට ඇවිල්ලා වැහිලා උදව් කරන තැන් තියෙනවා. නමුත් ඉතින් හැමදෙස්සෙම අපේ පස්සෙන් ඇවිල්ලා උදව් කරන්න අපේ අම්මා තාත්තා නන් නෙමෙයි. දෙවියන්ටත් වැඩ තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. එහෙම තියෙනවා. ඒව ආරවුල් හදාගන්න එපා. ඒ සම්මුති යම් යම් දේවල් තියෙනකොට ඒවටත් ගරු කරමින් ඒවත් කටයුතු කරමින් අපේ ජීවිත අවබෝධය කර ගැනීම අප සතු වෙනවා. අපේ වගකීමක් වෙනවා. ඒ කාර්තව්‍ය සිද්ධ කරගන්න කිසි කෙනෙක් එක්ක ભેදයක් නැතුව බුදුහාමුදුරු අඩුම තරමේ මහා බ්‍රහ්මයටවත් පහර දෙන්නේ නැතුව මහා බ්‍රහ්මයාත් හොඳ අතට පෙරලගෙන භක්මාති මාතා පිතුරෝ කියලා මහා බ්‍රහ්මයා කියන්නේ අම්මයි තාත්තයි දෙන්නයි කියලා ලස්සනට අරගෙන ආවා. හොඳ නිර්වචනයක් දීලා ගටිකාර බ්‍රහ්මයා කියලා මොන බ්‍රහ්මෙක් අතේදී නෑ. එහෙම බ්‍රහ්මෝ හිටියේ නම් ඇඳුම් ගෙන්න ගන්න තිබ්බනේ. එහෙ රෙදි කම්මල් දාලා තියෙනවා අය. මොන බොරුවක්ද? මේ බුදුහාමුදුර අර මේ දාසියක් ගියාර ඇඳුම් වගේක් අරගෙන මුලින්ම ඇඳගත්තේ. ඇඳගෙන ඊට පස්සේ ඉතින් රජවරු සිටුවරු පූජ කළා. රෙදි පිළියේ කාලේ හරි දුර්ලභ කාලයක්. රෙදි නෑ ඒ කාලේ. රෙදි අඳින්නේ දියුණු මිනිස්සු විතරයි. සළු පිළි අඳින්නේ මේ මිනිස්සු විතරයි. සිවුරක් නෑ. මේ දහස් කඩ සියක් කඩ සිවුරු නිර්මාණය වෙන්නේ රෙදි කෑලි එකතු කරලා එකතු කරලා එකතු කරලා අර මල කඳන් වල පාන්සු කුල් සිවුරු කියන්නේ ඒවා. මල මිනිය ඔතලා දාන රෙදි කෑලි අරගෙන සෝදලා සෝදලා ශ්‍රමණියෝ යාචකයෝ වගේ කට්ටිය ඇඳගත්තා. පිණ්ඩපාතේ ගිහිල්ලා ජීවත් වෙලා කටයුතු කරපුවාය. ඉතින් ඒ වගේ ජීවිත දුෂ්කරතාවයන් මද තමයි එදා මීට අවුරුදු 2600කට කලින් තිබිච්ච දේ. අද ඊට වඩා දියුණුයි. අද ඒ උත්සාහයෙන් ඒ විඳපු රහතන් වහන්සේලා ඒ විඳපු දුකෙන් 10න් එකක්වත් විඳින්නේ නැතුව අද නිවන් දකින්න පුළුවන්. අද ෆෑන් එකක් යට ඉඳන් ඒසී එකක් තුල ඉඳන් බණ අහන්න පුළුවන්. අද මැස්සෝ තලන්නේ නැතුව මදුරුව තලන්නේ නැතුව බණ අහන්න පුළුවන්. අද රස්නේ විඳින්නේ නැතුව වෙන ශබ්ද වලින් කරදර වෙන්නේ නැතුව අපිට බණ අහන්න පුළුවන්. ඒ නිසා නුවණ අප්‍රමාදීව වෙහෙසවන්න ඔබේ ඇතුලේ තියෙනවා නම් අරයට මෙයාට ආසත්ත භාවයෙන් මිදිච්ච දැනිච්ච දේවල් ඒවා ඔබ කායිකව කරන උදව් උපකාර නතර කරන්න යන්න එපා. දරුවාට උදව් කරන්න පුතාට උදව් කරන්න නමුත් ඔබ මනසින් සියල්ල අත්හරින්නට බය වෙන්න එපා. මොකද මම අත්හැරියේ නැති වුණොත් මාරයා ඇවිල්ලා බලහත්කාරයෙන් මේක අරයි යනවා. ඒ නිසා මාරයා එනකම් මම ඉන්න ඕනේ නැහැ. මම මේව අත්හරින වේලාසනේ මාරයට ගෙනින් දෙනවා. දැන් ඔබ ගෙදර හයර එකට රෙදිගෙන ආවොත් ලොන්ඩරියේ මිනිස්සයා ඒ රෙදිගත් ඉස්තරා ස්ථානයේ මිනිස්සයා ගෙදරට එනකම් බලන් ඉන්නවද? වැදගත් මිනිස්සෙක් නෑ. අපි හවල් දවසේ ගෙනල්ලා දෙනවා කිව්වනම් අපි හවල් දවසේ ගෙනල්ලා දෙනවා. ඒක තමයි අපි වැදගත්කම ආරක්ෂා වෙන්න කරන්නේ. ඒ වගේ අපිත් මායයට අයිති දේවල් ඒවා මේ උපාදානයක් වශයෙන් සංඥා වශයෙන් මතක වශයෙන් මේ ආසත්ත භාවයෙන් අල්ලගෙන ඉන්න ඕනේ. අතහැරලා දාන්න. මායයට අයිති දේවල් ඔබ සියල්ල ගෙනියන්න මායය. මාර පරාජයක. එතකොට මායය විලාප දෙදී යනවා. මේ ලෝකෙ හැමෝම මට බයයි. ඔබ වහන්සේ මට බය නැහැ. මේ තනත්ත මට බය නැහැ. මායය වඳිනවා. ඒ මායයට මේ ශරීරෙත් අයිති. නමුත් බුදුහාමුදුරුවෝ උත්තාන කර්මයක් තියාගත්තා. මම මේ ශරීරය අතහරින්නේ නැහැ මෙන්න මේ කාලයට යනකම් කියලා. මේ ශරීරය මම පාවිච්චි කරන වාහනයක් ඇටියෙද මෙන්න මේ තරම් දුරක් යනකම් ශ්‍රාවකයෝ බිහි වෙලා ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙලා මේ ශාසනය පවතිනකම් මම මේ රතේ පාවිතා කරනවා. අදිෂ්ඨාන කරා. එතකොට ඒ තාක් කාල තිබුණා. ඒ තාක් කාල ගියාට පස්සේ ඒව අංග සම්පූර්ණ වුණාට පස්සේ මොකද වුනේ? අන්න අර නැවතත් අර සංඥාව ආවා. ඇවිල්ලා කිව්වා ඒකට කියන්නේ මාරය ආවා කියලා. ඇවිල්ලා කිව්වා මාරයා දැන් හරි ස්වාමීනි කියලා කිව්වා. එහම මේ බලවේගයක් නෙමේ, අතප්පයක් හතරක් තියෙන පුජ්‍යලයක් නෙමේ. පුජ්‍යලයකට ඕනම වෙලාවක ආවේශ වේ හැකි චිත්තමය ගුණාංගමය ස්වභාවයක් ඒක. ලෝභ ద్వේෂ මොහ බලවේගයක් මේ තියෙන අධ්‍යාත්මික චිත්ත ස්වභාවයක්, විඥානගත ලක්ෂණයක්. එතකොට බුදුහාමුදුරන්ට විඥානගත ලක්ෂණ තියෙනවද අරව මේවා අහන්න එපා. කායික විඥානය තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් තියෙනවා, විඥානමය ස්වභාවයක් තියෙනවා, සිතුවිලි පද්ධතියක් තියෙනවා, සිතීම් පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය රහතුන්ටත් තියෙනවා. මේ නැති කරන්නේ සිතුවිලි නෙමේ සිතයි. සිත කියන ධර්මතාවය තමයි භවය සැරිසරන. ඔබට ඉතින් මේවා දිගු කාලීනව තේරුම් ගැනීමට අවශ්‍ය කරන දේවල්. හැබැයි ඒ ඔක්කොම තේරෙයි මේ සියල්ල දැක්කා. මොකද ඔබ කන්ද උඩට නැග්ගහම කතන්දර ඔක්කොම කියන්න ඕනේ නෑනේ. හැමදේම ඇස් ඇති මිනිස්සෙකුට පේනවනේ. ඊට පස්සේ පේන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා, ගැටලු නැති වෙනවා. එහෙනම් අද දේශනය ඔබට හැමදා දිනාටම ජීවිත අවබෝධය පිණිසම හේතු වේවා. වාසනාව, ධෛර්යය, ශක්තිය සැලසේවා. මේ භවයේදීම අදාදම මේ සතිය තුළ, මේ මාසය තුළම ඔබට ඒ නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා අපගේ එකම පැතුම. සාදු, තෙරුවන් සරණයි.